ಸ್ಪರ್ಶ ಏಕಾಂತ್ಯ ಸ್ಪರ್ಶ ಸಮುದ ಏಕಾಂತ್ಯ ಮೆದಮುಖ ಸ್ಪರ್ಶ ನಿರೋಧ ಮೆದ ಏಕ ಸ್ವಾಮಿ ಮಾಂಸಕ್ಕೆ ದೆಕಪು ಹೆಟಿ ಅಂತ ದೆಕಾಪ್ತೀಯನ ಮೆದಮುಖದ್ದು ದೇಹತ್ತೀಯನ ಕೇಳ ದೇಶನ ಕರಕುಯಿಕ ಅಂತ ದೇಖ ಉಭಯ ಅಂತ ಸೋ ಉಭಯ ಅಂತ ಸೋ ಉಬಾಂತಿ ಈ ವಚನೆ ಕದು ಕರಲಿನಿ ಸೋ ಉಬಾಂತಿ ಉಭಯ ಅಂತ ಕಿಯನೆ ಅಂತ ದೇಖ ಕಿಯನೆ ಸೋ ಉಬಾಂತಿ ವಿದಿತ್ವಾನ ವಿದಿತ್ವಾನ ಕಿಯನೆ ದಕಿನ ಅಂತ ದೆಕಾಕ್ ತೀನಾ ಕೀಲ ದಕಿನ್ ಸೋ ಉಬಂತಿ ವಿದಿತ್ವಾನ ಮಧ್ಯೆ ಮಂತ ನಲಿತತಿ ಮೆದ ಎಲೆನ್ನ ತಳ್ಳಗನ್ನ ಎನ್ನತಂತ ಎವರೆನ್ನ ಇಪ ನಲಿತತಿ ಅಂತ ದೆಕಾಕ್ ತೀನಾ ಕೀಲ ದಕಿನ್ ಮೆದ ಅಳ್ಳಗನ್ನ ತಿಪ ಮೆದ ಅಲ್ಲಗನ್ನ ಕೇನಾನಿಗೆ ಮೆದತ್ ಎವರೆನ್ನೇ ಸೋಪು ಬಂತೆ ವಿದಿತ್ವಾನ ಮಧ್ಯೆ ಮಂತ ನಲಿಪತಿ ಮೆಹಮ ಕೇನಾಟಕೇನ ತಂಬ್ರೂಮಿ ಮಹಾಪುರುಷೋತಿ ಮಹಾಪುರುಷಯ ತನ್ಹಾನ್ಸಿ ಸೋದ ಸಿಬ್ಬನಿ ಮಚ್ಚಗ ಸಿಬ್ಬನಿ ಕೇನೆ ತನ್ಹಾ ತನ್ಹಾವು ನದಿ ಕರಣೀಯ ಅಂತ ದೆಕಟ ನೋಟಿ ಮೆದತ್ತಲೆ ನದಿ ಕಿನ ತಮೈ ತನ್ಹಾರು ಕ್ಷಯಕರಣಿ ನದಿ ಕರಣ ಸೋ ಉಬಂತಿ ವಿದಿತ್ವಾನ ಅಂತ ದೆಕತ್ತೀನ ಕೇಳ ದೆಕಲ ಮಧ್ಯೆ ಮಂತ ನಲಿತ್ವನಿ ಮೆದತ್ ಎಲೆ ನದಿ ಕರೆ ನದಿ ಕಿನ ತನ್ಹಾವ ಕ್ಷಯಕರಣ ಯತನ ತಮೈ ಯಾಕೆ ಮಧ್ಯಮ ಪ್ರತಿಪದಾವ ತೀನ್ ಮೆದೂ ಪಿಲಿವೆಕ ತೀನ್ ಆರ್ಯಷ್ಟಾಂಗಿಕ ಮಾರ್ಗೇ ತೀನ್ ಸಮ್ಮಾದಿತಿ ಸಮ್ಮಾನಂಕ ಪರೋಮೇ ಅಖೀಲನೆ ಅಂತ ದೆಕತ್ತೀನ ಮೆತ್ತಿ ಸೆಲಿನ ತೆವರೆನ್ನೆಪ ಎತ್ತಕೊಟ ತನ್ಹಾವ ಕ್ಷಯಕರಲ ಮಹಾಪುರುಷೇ ಪೆನ್ನ ಪುಲುವನ್ ರಾಸಮಾನಸಕನಿಕ್ ಪೆನ್ನ ಪುಲುವನ್ ಕಮ ತೀನ್ ಮೆದು ಪಿಲಿವೆಕ ತೀನ್ ವಚನ ಪಾಡಾನ್ ಕರಗಿನ ಮಧು ಪಿಲಿವೆತ ಪುರಣ ಬೇ ಅನ್ನೋಕ ವೆನ್ನ ಒಣ ಮಧ್ಯಮ ಪ್ರತಿಪದ ಏಕೆ ಇಕ್ಕ ಪೆಹದಿಲಿ ಕಿರೀಮ ತಮಿಳನೆ ಅಂತ ಏಕೈಕ ವಿಧಿಯಟ ಏಕೈಕನಾಟ ಬೇನ್ನ ಪುಲುವ ಹೆಬೈ ಮೊನ ಪೆತ್ತೆಂ ತೇರುಂಗತ್ತ ನೇ ಸೇರಟನ ಗೆಲಪೆನ್ನ ಬುದ್ರಜಾನ ಮಹಂಸೆ ಒಕ್ಕಮ ಹರಿಯುವ ಏ ಭಿಕ್ಷು ಮಹಂಸೆ ಬಟ್ ಏ ಹೆಮೆಕಟಮ ಗೆಲಪೆನ್ನೋನ ತಮನ್ ಹರಿಯಟ ಮೆದು ಪಿಲಿವೆತ ಅವಬೋಧ ಕಲಾನ ತಮನ್ ವಡಾನೆ ಮೆದು ಪಿಲಿವೆತನ ಏ ಹೆಮೆಕಟಮ ಗೆಲಪೆನ್ನ ಮೆದು ಪಿಲಿವೆತ ತಮೈ ಆರ್ಯ ಮಾರ್ಗೆ ಆರ್ಯ ಮಾರ್ಗೆಟ ವೆಟುನದ ಕೀಲ ಬಡಾಗಣ್ಣ ಕೂಡ ಮೆದು ಪಿಲಿವೆತ್ತೇ ಇನ್ನವದು ಯಾಕೆಂದ್ರೆ ಮೇ ಅಂತ ದೆಕಟ ನೋಟಿ ಮೆದತ್ತಲ್ಲದನ್ನೆದು ಇನ್ನವದು ಮೆಹಿಮೆ ಇನ್ನೋನ ತಮನ್ ಮಧ್ಯಮ ಪ್ರತಿಪದ ವಡನ ಎಹಿಮನೆತ್ತ ಮಧ್ಯಮ ಪ್ರತಿಪದ ವಡನ ಅದು ಆರ್ಯ ಮಾರ್ಗೇನೆ ಮೇಕ ಕಾಗೆಂಗ ತಹನ್ನ ನಿಮೇ ಇವಂಗ ಆರ್ಯ ಮಾರ್ಗಿ ಇನ್ನಾದ ಕೇವ ತಮಂಟಮ ಬಳ ಏನಕ್ಕೆ ತೆನಗತ್ತ ನೆತತ್ತಡನ್ನ ತಮಂಗ ಆರ್ಯ ಮಾರ್ಗದ ನೆದ್ದ ಕೀಲ ತಮಂಟ ನಂಗ ಡತ್ತೀರ ಮಂಗ ಆರ್ಯ ಮಾರ್ಗದ ನೆದ್ದ ಕೀಲ ತೈರುಂಗತ್ತು ಮಗದ ಆರ್ಯ ಮಾರ್ಗಿ ನಿವೇನ ಅವಸ್ಥಾವದೀನ ಆರ್ಯ ಮಾರ್ಗೇಟ ವೇಟೆ ಪೆಮಿನೆ ಕೆನೆ ಸೋವಾನ್ ಮಾರ್ಗೇಟ ಪೆಮಿನೆನ್ನ ಅವಸ್ಥಾವದೀನ ತಮನ್ ಈ ಮಾರ್ಗೆ ನೆತ್ತ ಈ ಮಾರ್ಗ ಇನ್ನಾದ ನೆದ್ದ ಕೀಲ ಬಡಾಗನ್ನ ವಿಧಿಯ ಚಕ್ರಗನ್ನ ವಿಧಿಯ ಮೆತ್ತಂತೀನ ಚಕ್ರಗನ್ನ ಇಕ ವಿಧಿ ಹತ್ತಮೈ ಪಸ್ಸೆಯ ಇಕ ಅಂತಯ පස්ස සමුදය තවාන්තය පස්ස නිරෝධය මැද කියන එක. ඒක පස්සය කියන්නේ මොකද්ද? ඒකාන්තයක්. මොකද්ද පස්සය කියන්නේ? ස්පර්ශය කියන්නේ මොකද්ද? ජාති තුනක් සඳහන් වෙන්න ඕන පස්සයක් ඇති නේද? ජාති තුන අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේ, ඒකට අදාළ විඥාන. අභ්‍යන්තර ආයතනෙට උදාහරණයක් මොකද්ද? ඇහැ. බාහිර ආයතනේ රූපය. ඇහැයි රූපයයි. ඒ ගැන දැනගන්න විඥානය. චක්කු විඥානය කියලා නමයි. එතකොට ඇහැට රූප වෙන්නේ මොනවද? ඇහැට රූප වෙන්නේ මොනවද? සතර මහා ජාලක. කනට රූප වෙන්නේ මොනවද? ශබ්ද. නේද? කනට අරමුණු කරන්න පුළුවන් දේවල් වලට තමයි මේ කනට අරමුණු වෙන බාහිර ආයතන වෙන්නේ. එතකොට ඇහැට බාහිර ආයතන වෙන්නේ රූප කියලා කියන්නේ ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවය. ඇහැට අරමුණු කරන්න බැරි නම් ඒවා එතෙන්දී ඇහැට බාහිර ආයතන වෙන්නේ නැහැ. ඔව් නෑ, ඇහැට අරමුණු කරන්න පුළුවන් වර්ණ රූප විතරනේ. දැන් සද්ද අරමුණු කරන්න පුළුවන් ද ඇහැට? බෑනේ. එතකොට ඇහැයි සද්ද රූපෙයි කියලා කියනවද අපි? නෑ. ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයට තමයි ඇහැ අභ්‍යන්තර ආයතනේ නම් එතෙන්දී බාහිර ආයතනය වෙන්නේ. හරි. ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවය. ඉදිරියට ඇහැ සංවේදී වෙන ස්වභාවය. ඇහැ සංවේදී වෙන්නේ වර්ණවලට විතරයි. වෙන කිසිම දෙයකට නෙවෙයි. ශබ්දවලට සංවේදී නැහැ. ගඳ සුවඳට සංවේදීද? නැහැ. නෑ. ඔව්, ධාතු ස්වභාවයට ඇහැ සංවේදීද? දැන් මේ තද ගතිය කියලා ඇහැට පේනවද? මේ රස්නේ කොච්චර රස්නේද කියන එක ඇහැට පේනවද? ඔච්චර ඊතන උෂ්ණත්වයක් තියනවාද කියලා ඇහැට පේනවා? ඇහැට පේන්නේ නැහැ. නේද? ඇහැට පේන්නේ එතන තියෙන වර්ණ ස්වභාවයක් විතරයි. දැන් දැල්ලක් පහන් දැල්ලක් දිහා බැලුවොත් එතන කහ පාටක් හරි නිල් පාටක් හරි දිනනවා නම් ඇහැ දැනගනි. එතනින් එහාට එතන රස්නේ කියන එක ඇහැට අරමුණු වෙනවද? නැහැ. එහෙන් දකින්න බෑ. ඇහැට අරමුණු වෙන්නේ වර්ණ ස්වභාවය විතරමයි. හැඩය. හරි. හැඩය කියන්නේ ඉතින් ඒ වර්ණේ පැතිරිලා තියෙන ඒකට හැඩයක් කියන්නේ. ඒක වර්ණේ විතරයි ඇහැට අරමුණේ. නේද? වර්ණයට අමතර දෙයක් ඇහැ නිසා දැනගන්න පුළුවන්. හොඳට බලන්න. පුළුවන්. වර්ණයට අමතර දෙයක් ඇහැ නිසා දැනගන්න පුළුවන්. බැ. ඇහැට බාහිර ආයතන වෙන්නේ ඇහෙන් දැනගන්න පුළුවන්, ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාව විතරයි. පැහැදිලිද? ඒක ඊගෙන විඥානයක් දැනුවත් වීම තමයි චක්කු විඥානය. ඒක පැහැදිලි නැත්නම් කන ගැන හිතන්නකෝ. දැන් කන අභ්‍යන්තර ආයතන. කනට බාහිර ආයතන වෙන්නේ
ශබ්ද විතරයි.
ශබ්ද කිව්වට හැම සද්දෙම නෙමෙයි. කනට අරමුණු කරන්න පුළුවන් කන සංවේදී වෙන සද්ද ස්වභාව ටික විතරයි. කනට බාහිරයි. අපේ ඇහෙත් කනට ඇහෙන්නේ නැති සද්ද තියෙනවනේ සමහර ඒවා. නේද? දැන් අර බල්ලෙකුට ඇහෙනවා අපිට ඇහෙන්නේ නැහැ. ඒ ශබ්ද අපේ කනට බාහිර ආයතන වෙන්නේ නැහැ. අපේ කනට අරමුණු වෙන අරමුණු කරන්න පුළුවන් ශබ්ද ස්වභාවයන් විතරයි මේ කනට බාහිර ආයතන. පැහැදිලි? දැන් මන්න මේ ශබ්ද කියන්නේ දැන් මේ හරියේ රේඩියෝ තරංග තියෙනවා. ඇහෙනවද ඒවා? නැහැ. ඒවා අපේ කනට බාහිර ආයතන නෙවෙයි. රේඩියෝ එකක් දාලා ඒක කනට අරමුණු කරන්න පුළුවන් මට්ටමට වෙනස් කළොත් ඔන්න එතකොට ඒ ශබ්දය අහන්න පුළුවන්. එතකොට ඒක බාහිරයි. මෙතන රේඩියෝ එකක් නැහැ නේද? ඉතින් අපිට ඇහෙන්නේ නැහැ දැන් මොනවද මෙතනින් යන්නේ කියලා නේද? අපේ කන සංවේදී නැහැ ඒ ශබ්දවලට. එතකොට ඒවා බාහිර ආයතන නෙමෙයි මේ කනට. මේ කනට අරමුණු කරන්න පුළුවන් ශබ්ද ස්වභාවයක් තියෙනවා නම් ඒවට තමයි කියන්නේ බාහිර ආයතන කන. ඒ වගේමයි මේ නාසයට. අපේ නාසයට දැනෙන මට්ටමේ ගඳ සුවඳ ටිකක් තියෙනවානේ. ඒ ටික තමයි මේ නාසයට බාහිර ආයතන. ඒ කියන්නේ අරමුණු ටික. අරමුණු වෙන ස්වභාවය. තමයි බාහිර ආයතන කියන්නේ. ඒතර අභ්‍යන්තර ආයතන බාහිර ආයතන. දැන් අපේ දිවට අරමුණු වෙන රස ස්වභාවයන් ටික විතරයි දිවට බාහිර ආයතන. අපේ දිවට දැනෙන්නේ නැති රස අපි කියන්නේ ඒවා බාහිර ආයතන. ඒ කියන්නේ ඒවා දැනගන්න විදිහක් නැහැ. මේ දිවෙන් දැනගන්න පුළුවන් රස ටික විතරනේ අපිට දැනගන්න පුළුවන්. ඊට වඩා රසක් දැනගන්න පුළුවන්. බෑ. ඒවා බාහිර ආයතන නෙමෙයි. තියෙනවා. හරි. අපි තියෙනවා කියලා හිතන්නේ අපිට දැනගන්න පුළුවන් දේවල් විතරමයි. එකට තමයි මේ ආයතන හයක් තියෙන්නේ. දැන් කයට ස්පර්ශ වෙන ස්වභාවයන් ටික විතරයි කයට බාහිර ආයතනෙ වෙන්නේ. කය අභ්‍යන්තර ආයතනෙ බාහිර ආයතනෙ වෙන්නේ. කාය ස්පර්ශයෙන් දැනෙන ස්වභාවයන් ටික විතරයි. හරි? දැන් මේ ස්පර්ශයට දැනෙන්නේ නැති ඒවා අපි බාහිර ආයතන කියන්නේ නැහැ. පැහැදිලිද? දැන් මම ස්පර්ශ කරන්න පුළුවන්ද මෙතන තියෙන ගඳක් සුවඳක් අහු වෙනවද අතට? කයට අහු වෙනවද? ඒවා අපේ කයට බාහිර ආයතන වෙන්නේ නැහැ. හරි? පැහැදිලිද? ඔබ තේරුම් ගන්න. දැන් මේ ආයතනෙට අරමුණු කරන ස්වභාවයන් විතරමයි අපි එතෙන්දි ඒකට අදාළ බාහිර ආයතන කියන්නේ අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි. ඒකට ඇස අභ්‍යන්තර ආයතනේ ඇසට අරමුණු වෙන ඒ වර්ණ සතහන් රූප කියලා නමක් දෙනවා. ඒ ටික මේ ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයන් ටික විතරයි. හරි? ස්පර්ශය කියන්නේ වෙනම කතාවක්. ස්පර්ශය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර ආයතනේ බාහිර ආයතනේ තියෙන බව දැනගන්න විඥානේ පහළ වුණාම ඕකට දෙන නම ස්පර්ශය.
ඒකේ ප්‍රතිපලය.
මතක ඇහි ඇහැට අරමුණු වෙන දේකුයි ඒ බව දැනගන්න ස්වභාවිකුයි තියෙනවා නම් ඒකට කියනවා චක්කු සම්පස්සය. තේරෙනවද? ඇහි ඇහැට අරමුණු වෙන යම් කිසි අපි රූප කියලා හඳුන්වන එතෙන්දි වර්ණ නේද? ඒ ස්වභාවයයි ඒ බව දැනගන්න විඥාන ස්වභාවයයි හටගෙන නම් ඒකට තමයි පස්සේ කියන්නේ ස්පර්ශ. කනයි කනට අරමුණු වෙන බාහිර ආයතනයයි ඒ බව දැනගන්න හැකියාව. සෝත විඥාන ওই තුන හටගෙන නම් එතකොට කියනවා ස්පර්ශය කියලා. පස්සේ මෙතන සෝත සම්පස්සේ කියලා තව ටිකක් ඉතින් විස්තර කරන්න පුළුවන්. කන හින්ද සෝත නේද? පස්සේ කියන්නේ මේ තුනේ සංගතියක් එකතු වුණා. එතන සම්පස්සේ. ඒකයි පස්සේ කියන එක එකතු වුණා කියලා දැනගන්න ස්වභාවයක්. දැනගන්නේ නම් හිතට හිතට දැනුවත් කරන චෛතසිකයක් විතරයි පස්සේ කියන්නේ. ඒ කියන්නේ හිතේ ඇති වෙන සබහරයක් චෛතසිකයක්. පස්සේ කියන්නේ හිතත් එක්ක ඇති වුණ හිතේ හිත දැනුවත් කරන එක ගති ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි මෙන්න මෙහෙම ජාති තුනක් තියෙන හටගත්තා. ආ ජාති තුන මේ අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි විඥානිකොයි හටගත්තා කියලා දැනුවත් කරන ගතිය ඒ චෛතසිකේ සිතිවිල්ලට කියන පස්සේ කියලා. සිතිවිල්ල කොහෙද තියෙන්නේ නැත්නම් චෛතසිකේ කොහෙද තියෙන්නේ? හිතේ හිතත් එක්ක හටගත්තු හිතත් එක්කම නැති වෙන ස්වභාවය. පස්සේ කියන්නේ එතකොට හිත දැනුවත් කරන ස්වභාවයක් විතරයි. ඒක චෛතසිකයක් කියලා හඳුන්වනවා. තේරෙනවද? හිතක් හටගත්තේ නැත්නම් පස්සයක් හටගන්න බෑ. හිත දැනුවත් කරන එක ස්වභාවයක් තමයි පස්සේ. මොනවද මොනව ගැනද දැනුවත් කරන්නේ? ආයතන ජාති දෙක. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි. ඇහැයි වර්ණයි. නේද? ඇහැට ආරමුණු කරන්න පුළුවන් වර්ණ ස්වභාවයක් තියෙනවා. ඒ බව දැනගත් අවිඥාණය. ඒ ජාති දෙකක් තියෙනවා කියලා දැනගත්තා. ඔන්න ඔය තුනක් හටගත්තා කියන අදහස දෙන්නේ පස්ස චෛතසිකේ. හරි? ඔන්න එතකොට පස්සේ පහළ වුණා. නේ? ඇහැ මුල් වෙලා හටගන්න පස්සේ. කියන්නේ ඇහැ අභ්‍යන්තර ආයතනේ ඇහැට ආරමුණේදී වර්ණ රූප කියලා කිව්වොත් ඇහැට ආරමුණ වෙන වර්ණ රූප. ඇහැට ආරමුණ වෙන වර්ණ රූප. එළියේ තියෙන රූප නෙමෙයි ඇහැට ආරමුණ වෙන වර්ණ රූප ස්වභාවය. ඒ බව දැනගන්නා ස්වභාවය විඥානය. අන්න පස්සේ හටගත්තා. ඒකට අපි නමතුත් වෙනවා චක්කු සම්පස්සය කියලා ඇහැ මුල් කරගෙන ආපු සම්පස්සය. ඒ වගේ අපි කනට අරමුණු වෙන ශබ්ද ස්වභාවයකුයි ඒ බව දැනගන්න විඥාන ගතියකුයි හටගත්තා නම් ඒ බව දැනගන්න ඕනේ හිත. එතනත් ඒ පස්සයක්. මන පස්සේ සෝත සම්පස්සේ. මොකද කන මුල් කරගෙන හින්න සෝත කියලා නමස්ත. කන මුල් කරගෙන ඇති වුණ පස්සේ. පස්සේ කියන්නේ ජාති තුනක් හටගෙන තියෙනවා. නව ජාති තුන අභ්‍යන්තර ආයතනේ කන, බාහිර ආයතනේ කනට අරමුණ ශබ්ද ස්වභාවය. විඥානය කියන්නේ ඒ ගැන දැනවත් තුන හිත විඥාන ස්වභාවය. සෝත විඥාන. ඒරොන්නව ඒ තුන හටගත්තා කියලා හිතට කියන චෛතසිකය නැත්නම් සිතිවිල්ල තමයි පස්සේ. එතන කන මුල් කරගෙන හටගන්න පස්සේ. ඒකට කනට ආරමුණු වෙන ශබ්ද නිසාමයි එංග ශබ්දයක් තිබුණ නැත්නම් අහන්න. ඒ බව දැනගත්තේ නැත්නම් පුළුවන්ද සෝත සම්පස්සයක් හටගන්න? බැහැ. ශබ්දයක් ඇහෙන ගතියමයි ඔය සෝත සම්පස්සේ කියන්නේ. දකීමක් සිද්ධ වෙන රූප අරමුණක් දකින ගතියමයි චක්කු සම්පස්සේ කියන්නේ. ගන්ධ සුවඳක් දැනෙන ස්වභාවේමයි නාසයයි නාසයට අරමුණ වෙන යම් කිසි ගන්ධ ස්වභාවයකුයි ඒ බව දැනගන්න ස්වභාවය විඥාන තියෙනවා කියන්නේ. ඒකට ගාහන සම්පස්සේ. ඒ මූලිකව දැනුවත් වෙන ස්වභාවය පස්සේ කියන්නේ. ඒකට ඒක ඇහැ මුල් කරගෙන ඉන්න පුළුවන්, කන මුල් කරගෙන ඉන්න පුළුවන්, නාසය මුල් කරගෙන ඉන්න පුළුවන්, දිව මුල් කරගෙන ඉන්න පුළුවන්, ශරීරය මුල් කරගෙන ඉන්න පුළුවන් කාය සම්පස්සේ. එහෙම නැත්නම් මනස මුල් කරගෙන ඉන්න පුළුවන් එන දැනුමක් තියෙනවා. මනයි ධම්මයි
සිතිවිල්ල
මනෝ විඥාන. ඒකට කියනවා මනෝ සම්පස්සේ. එන පස්සේ මූලිකව ඇති වෙන්න පුළුවන් පස්සේ. අභ්‍යන්තර ආයතනෙ, බාහිර ආයතනෙ ඒකට අදාළ විඥානෙ පහළ වුණා කියන එක. ඊට පස්සේ කී ආකාරයක් තියෙනවද?
හය ආකාරයක්.
ආයතන. හය ආකාරයක් වුණාට පස්සේ කියන එකට එකම තේරුම තියෙනවා. අභ්‍යන්තර ආයතනෙයි ඒකට අරමුණ වෙන බාහිර ආයතනෙයි ඒ ගැන දැනගන්න විඥාන ස්වභාවයයි හටගත්තා. ඔක තමයි පස්සේ. ඒ වගේ රසද්ද ඇහෙනකොට මොන සංපස්සේද? සත්‍යයක් නෙහි. ඒකට අදාළ සත්‍යයක් අරමුණු කරන්න කන හටගෙන තියනවා. ඒ අරමුණු වෙන සත්‍යය හටගෙන තියනවා. ඒ ගැන දැනගන්න සිතේ විඥාන ස්වභාවය හටගෙන තියෙනවා. ඒකට හටගෙන තියෙන්නේ සෝත සංකස්ස. පැහැදිලිද? ඒ ජාති තුන තියෙනවා කියලා හිත දැනගෙන තියෙනවා. ඒ දැනගත්තේ පස්සේ. හරි. කනට අරමුණෙන ශබ්ද ස්වභාවයක් තියෙනවා. කනක් තියෙනවා. ඒ බව දැනගත්තා නේද? එතනින් නැවැත්තුවද අපි? නැහැ. ඒ දේ ආක බෙරේ එක ශබ්දයක් කියලා. බෙරකාරේ බෙරේ එක ශබ්දයක්. බෙරයක් කියන එක. බෙරයක් කියන එක ඔය ශබ්දේ තිබුණාද? සෝත සම්පස්යෙන් අරන් දෙන ශබ්දේ තියනවාද බෙරයක්? බෙරේ එක හැඩයක්.
නැහැ. ශබ්ද විතරයි.
කණෙන් අරන් දෙන්නේ ශබ්ද විතරයි. හතර මහා ධාතු බෙරයක් අරන් දෙන්න පුළුවන්ද කනට? දැන් එතකොට අපි ශබ්දයක් දැනුවත් වීමෙන් නැවතිලාද? සෝත සම්පස්යෙන් නැවතිලාද? දැන් බෙරයක් කියලා දැනගත්තේ. අනාරේ බෙරයක් ගන්නවා කියලා දැනගෙන. ඒ දැනගත්තේ මොකෙන්ද? කණෙන්ද දැනගත්තා? දැන් මනසෙන් මොකද්ද දෙයක් කරලා තියෙනා නේද හිතේ? සෝත සංපස්යෙන් කණයි ශබ්දෙකුයි ඒ බව දැනගන්න ගතියකුයි හටගෙන. එතන බෙරයක් නැහැ. එනකොට අපි දැනගෙන තියෙන්නේ බෙරයක්. දැන් මොකද වෙලා තියෙන්නේ? පස්සයට අමතරව තවත් මොකද්ද වෙලා? ඒ කියන්නේ සෝත සංපස්යට අමතරව තවත් මොනවද ටිකක් වෙලා නේද? බෙරයක් කියලා දැනගන්න. දැන් බෙරයක් හිතට පේනව නේද? බෙරයක් මොන වගේද කියන එක. ආ එක පැත්තක හමක් තියෙනවා මේ අර ඒක බැඳලා තියෙන ඊට වඩා හද ලී වලින් හදපු දෙයක් තියෙනවා නේද? ඕකට තව මොකකින් හරි වැදුර තමයි ඔය වගේ සද්දෙ ඉන්නේ. මොන හොම දේවලුත් දැනවත් වෙලා නේද? ඒ ටික කොහෙන්ද දැනවත්?
මනසෙන්.
අතීතයේ අත්දකපු දෙයක් උදව් වෙලා නේ. අතීතේ ඔහොම බෙරයක් ගැන අත්දැකලා නැත්තම් ওই දේවල් මතක් වෙයිද? නැහැ. ඒකට පෙර ඇසුරු කරපු දෙයක්. පෙර ඇසුරකුත් මෙතෙන්ට ඇවිල්ලා. පෙර පුරුද්දක්. නේද? පෙර පුරුද්දක්, පෙර ඇසුරු කරපු දෙයක් අපි මෙතෙන්ට දාගෙන සත්‍යය නිසා ඇති වුණ සම්පස්සේ. එක කියනවා සෝත සංපස්සේ කියලා. එතනින් නැවතිලා නැහැ. අපි දැන් දැනුවත් වෙලා තියෙනවා බෙරයක් ගැන. මේ බෙරයක් ගැන දැනුවත් වෙනකොට සත්‍යයක් මහන්න පුළුවන් කියන ටික විතරද දැනගෙන තියෙන්නේ? ඊට එහාට තව මොනවද උන් ටිකක් බෙරයක් ගැන දැනගෙන තියෙන්නේ? ඔය බෙරේ දැන් ඇහැට පිනුනොත් මෙන්න මේ වගේ දෙයක් තමයි යතන තේින්නේ කියන අදහස තියනා නේද? එතෙන්ට ගිහින් බැලුවොත් මෙන්න මේ වගේ දෙයක් තේයි කියන අදහසකුත් තියනා නේද? ඒක ස්පර්ශ කළොත් මෙන්න මේ වගේ ස්පර්ශයක් අපිට දැනෙයි කියන අදහසක් තියනා නේද? ඈ ඒකේ සුවඳ බැලුවොත් මෙන්න මේ වගේ දෙයක් දැනෙයි කියන අදහසකුත් තියනවා. බෙරේ
මොනසු
බෙරේ සුන්දර තියෙනවානේ. ඒ හැම සර නිකන් කෑම සුගඳක් වගේ නම් නෑ කියලා දන්නවා නේද?
එහෙනම් බෙරෙක් කනවා.
මේ සුගඳක් නැති බවක් දන්න. ඒකේ මොන රසක් තියෙයිද කියන ගතිය. ඒක කන්න පුළුවන් දෙයක්ද නැද්ද කියලා දන්නව නේද?
අතපලලා ඒකත් කනවා.
දැන් බලන්න මේ දිවක් පිපද්දුවොත් මොන වගේ දැනෙයිද කියන එකත් නේද? කාය ස්පර්ශ ආයතනීපද්ද ඒ කියන්නේ කාය ආයතනීපද්ද මොන වගේ ස්පර්ශයක් දැනෙන්නේ කියන එකක් දන්නවා. ගහන ආයතනයක් ඉපැද්දුවොත් මොන වගේ අත්දැකීමක් ලැබෙයිද කියන එක දන්නවා. එහෙනම් චක්ක ආයතනය ඉපැද්දුවොත් මොන වගේ අත්දැකීමක් ලැබෙයිද කියන එක දන්නවා. ඒ ගැන හිතුවොත් මොන වගේ හිතෙයිද කියන එකක් දන්නවා. දැන් බෙරයක් කියලා එනකොට නේද? නිදිමත වගේ දෙයක් මොකටද වැටෙන්නේ? දැන් නිදිමතයි කියලා දැනගත්තා කියන එක දැන් මනසට දන්න. එහෙම දැන හිතෙන් දැනගත්තේ නැතුව නිින්ද යන එක වෙනම කතාවක්. නේද? ඒක අඳුර ගන්නවනේ. දැන් හිතෙන් මොනවා හරි දැනුවත් වෙනවා නම් ආයතන හයෙන් එකකින්මයි මුල් වෙන්නේ දැනුවත් වෙන්න. එතකොට ඒවා මුලින් ඇහැ කන නාසය දිව ශරීරය නිසාගත්තු දේ. ඒක අපි පස්ස මට්ටම. දැන් මෙතන නම් බෙරේ නම් සද්දේනේ අපි කණින් දැනගත්තේ. ඒක ගැන ඊළඟට මනසෙන් කරන වැඩ ටිකක් තියෙනවා. අර බෙරය මැව්වේ මනසෙන්. ඒක මනසට ආරමුණු කරන්න දෙයක් දැන් හදලා තියෙනවා. බෙරය. ඒක හදුවේ කවුද? ඒ ගැන අදහස් ටිකක් නේද ඇවිල්ලා තියෙන්නේ. චේතන. අන්න චේතනා ටික දැන් වැඩක් කරලා තියෙනවා. මොකක්ද කරලා තියෙන්නේ? සංස්කරණය. සංඛාර චේතනාවලින් සංඛාර හදලා. ඒ හදපු බෙරේ දැන් මෙතන තියනවද? කොහෙද තියෙන්නේ? හිතේ. අරේ හේ තියනවා කියලා තමයි හිතන්නේ. දැන් හේ තියෙන බෙරේද දැන් හිතට පේන්නේ? නෑ, හිතෙන් හදපු බෙරේ.
දැන් ඒ බෙරේ
හදන්න උදව්ුනේ මොනවාද? ඇහුණ කණෙන් අරන් දුන්න සෝත සම්පස්සය. නේද? අතීතේ අත්දකලා තියෙන මොනවා හරි පෙර සුරු කරපු දේවල්. ඒ ගැන දැන් ආපු අදහස් ටික චේතන.
ඉතිබිලි වැලක් යන.
ඔය ටිකෙන් කරපු සංස්කරණයක් නේද මේ? ඔන්න දෙවෙනි අන්ත. සද්දය හුණ එක ඒකාන්තය. පස්සය ඒකාන්තය. දැන් බෙරයක් හදුවනේ. ඔක තමයි දෙවෙනි අංශය. ඒ හදපු බෙරේ හින්දා අපිට තව ආයතනයක් උපද්දන්න හැකියාවක් නේද දැන් ඇවිල්ලා තියෙන්නේ. බෙරේ ගැන ඕනනම් තව ටිකක් හිතන්න. මන ආයතනයක් උපද්දන්න. ගිහිල්ලා බලන්න හිතෙන්න පුළුවන්. චක්ක ආයතනයක් උපද්දන්න හැකියාව තියෙන. ඒ සද්දේ ආය අහන්න හිතෙන්න පුළුවන්. සෝත ආයතනයක් උපද්දීමේ හැකියාව තියෙන. ඒක ගඳ සුවඳ බලන්න පුළුවන්. ගහන ආයතනයක් උපද්දන්න හැකියාව තියෙනවා. රසක් බලන්න පුළුවන්. දිවක් ඉපදීමේ හැකියාව තියෙනවා. ආයේ සලායතනම ඉපදවීමේ හැකියාවක් නේද ඔය තියෙන්නේ? හටගන්න හැකියාවක් හදලා නේද? සමුදයක් කියන්නේ ඔන්න ඔක. හටගන්න අවශ්‍ය හේතු ටිකක් දැන් සකස් කරගන්න. සමුදේ හට ගැනීමට තියෙන හේතු වලට කියන සමුදේ
කියන.
සමුදය කියන එක කියන්නේ මොකද්ද? හට ගන්න තියෙන හේතු. දැන් මෙතෙන්දී ඒ හට ගන්න තියෙන හේතු ටික මොකද්ද? බෙරයක් තියනවා කියලා දැනගත් වීම.
බෙරයක් තියනවා කියලා දැනගන්න.
නේ. මුලින් පස්සෙන් දැනගත්තේ සත්‍යයක් කියලා විතරයි. ඒක ඒකාන්තය. දෙවෙනි අන්තය තමයි බෙරයක්. බෙරයක් කියලා දැනගන්නකොට ඒකේ තියෙනවා ආයතන හයම නැවත ඉපදීමේ හැකියාව. ඒ කියන්නේ සමුදයක්. හේතු. ආයේ පස්සයක් ඇති කරන්න හේතු ටිකක් දැන් හදලා තියෙනවා. ඒ පස්සේ චක්කු සම්පස්ස වෙන්න පුළුවන්, සෝත සම්පස්ස වෙන්න පුළුවන්, ගහන සම්පස්ස වෙන්න පුළුවන්, ජීවා සම්පස්ස වෙන්න පුළුවන්, කාය සම්පස්ස වෙන්න පුළුවන්, මනෝ සම්පස්ස වෙන්න පුළුවන්. ඔය පස්සයක් හටගන්න සමුදයක් දැන් සකස් කරලා නේද?
ඔව්.
අන්න සමුදය ආමතේ. පස්සාන්තයේ සෝතහන් පස්සේ විතරයි. දැන් සමුදේ පස්ස සමුදේකුත් සකස් කරලා මේ අවස්ථාවේ නම් බෙරේ. දැන් මේ බෙරේ හින්දා නැවත පස්සයක් ඇති කරන්න, ඒ කියන්නේ නැවත ආයතනයක් ඇති කරන්න පුළුවන් කියන්නේ ඒ ආයතනයට අදාළ සම්පස්සයක් ඇති කිරීම නේද? එතෙන්ට ගිහින් බලන්න හිතුවොත් ආයේ චක්කු සම්පස්සයක් නේද ඔය හටන්නේ? ඇහැ නිසා ඇහැට අරමුණු කරන රූපය, ඒ ගැන දැනුවත් වෙන්න ඕක. ඒකට කියනවා චක්කු සම්පස්ස. එතකොට පස්සයක් හටගන්න සමුදයක් නේද මේ සකස් වෙලා තියෙන්නේ? අන්න පස්ස සමුදය තමයි බෙරය තියෙනකොට හටගෙන. එක ඕන ආයතනයක් දාලා අර හයෙන් ඕන සම්පස්සයක් වෙන්න පුළුවන් නේද? ඒ අපේ තියෙන ඇලීම අනුව මේක දකින්න ඕනද, සද්දේ අහන්න ඕනද, ගහන්න ඕනද, නේද, රස බලන්න ඕනද, ගඳ සුවඳ බලන්න ඕනද, ඒක ගැන හිතන්න ඕනද කියන මොන තණ්හාව මතද ඊළඟ ආයතනේ උපදින්නේ කියන එක වෙනස් වෙනවා. එන්නට ඒ උපද්දවන්න හැකියාව දැන් හදලා නේද? අනේ උපද්දන්න තියෙන හැකියාවට කියනවා සමුදේ. හටගන්න තියෙන හේතු ටික සකස් කරලා ඉවරයි. ඒකට තණ්හාවෙන් වතුර ටිකක් දැම්මහම ඒකට අදාළ ආයතනේ ඔන්න උපද්දනවා. හරි. මෙතන හොයන්න කලින් දැන් අංශ දෙක තේරුම් ගන්න ඕනේ. කලබලයේ තමයි මොකක්වත් කරන්න වෙන්නේ. දැන් තේරුම් ගන්න පස්ස අන්තයත් හටගත්තා, පස්ස සමුදය අන්තයත් හටගත්තා. පැහැදිලි. පස්ස අන්තය මොකද්ද? සබ්දේ. සෝත සම්පස්ස. ඊළඟට පස්ස සමුදය අන්තය කියන්නේ ඒක අපි සබ්දේ සෝත සම්පස්සෙන් නවත්තලා නැහැ. දැන් හදලා තියෙනවා බෙරයක්. ඒ බෙරය එතකොට පස්ස සමුදයක්. සමුදයක් කියන්නේ ඒ නිසා ආයතනයක්, ඒ කියන්නේ තව සම්පස්සයක් හටගැනීමේ හැකියාවක් තමයි දැන් සකස් කරලා තියෙන්නේ. සමුදය. අන්න දෙවෙනි අන්තේ. එතකොට සබ්දය දැනගැනීම පස්ස අන්තය. ඒකට අදාළ ලෝකෙට අයිති රූපයක් මේ අස්තය නම් බෙරය. ලෝකෙට අයිති රූපයක් කියලා නැත්නම් සතර මහා ධාතු රූපයක් කියලා දැනුවත් වුණානේ නේද? එළියේ තියෙන මොකද්ද දෙයක් කියලා දැනුවත් වුණානේ. ඒකට නමකුත් දුන්නා ඉතින් බෙරේ කියලා. ඈ ඒ සම්මතයෙන් නමකුත් දුන්නා. එනාට ඒකට අදාළ මොකද්ද රූපමය ගතියක් නේද දැන් හිත දැනගත්තේ. ඕකට කියන නම දැනගත්තත් නැතත් ලෝකෙට අයිති රූපයක් මැව්වා නේද? ඒක තමයි සමුදේ. මොකද ඒ රූපය අල්ලගෙන අපිට තව තව ආයතන උපදන්න පුළුවන්. කොච්චර ආයතන උපද්ද උපද්දයිද කියන එක තණ්හාව කොච්චර ප්‍රබලද කියන එක. බෙරේට තමන් කොච්චර ආසද කියන එක අනුව බෙරේගෙන කොච්චර ආයේ ආයේ හිත සකස් කරයිද ආයතන සකස් කරයිද. ඈ බෙරේට හුඟක් ආස කෙනෙක් නම් කොහොම හරි ඔබ ගිහින් බලන්න ඕනේ ඔය මොන බෙරේකටද ගැහුවේ. ඒ තණ්හාව එයා ඒ වයින් පුරුදු කරලා තියෙන ස්වභාවය වැඩි නම් සංගීත මියුසික් කරපු කෙනෙක් වෙන්න පුළුවන් නේද? එයාට ඒකේ ඒ පුරුද්ද වැඩි බලව. ඒකට එයාට ඒක ගැන ගොඩක් දේවල් ආය ආය කරන්න පුළුවන්. අපට ඕක ඒ ගැන එච්චර පුරුදු කරලා නැහැ. ඒකට ඒක ඉතින් ඒ එතනින් ඇති. පස්සේ හැදුවා, පස්ස සමුදේ හැදුවා, එතනින් නැහැ. සංහාවෙන් තමයි දිගින් දිකට ගියේ. දික්තියෙන් තමයි දැන් මේ
දෙයක් හැදුවේ.
ඔව්. බෙරේ හැදුවා විතරක් නෙමෙයි, ඒක එළියේ තියෙන සතර මහා ධාතු දෙයක් කියලා දැන් විශ්වාස කරන දික්තිය. වැරදි මතය. නේද? ලෝකේ දෙයක් තියෙනවා කියලා හිතන්නේ දැන් වැරදි මතයක් නේද? මේ හිතේ ඇති වුණ දෙයක් කොහොමද එළියේ තියෙන සතර මහා ධාතු කරන්නේ? අනේ දික්තිය. දෘෂ්ටි වැරදි. දෘෂ්ටි අපි පුරුදු කරලා තියෙන සංසාරය යන දෘෂ්ටි ටික ඔය. තණ්හාවෙන් ඕක දිගින් දිගට ඉතින් ගැට දදා යනවා. ආය ආයේ ආයතන උපදිනවා. ඒක ඕනනම් ඕක ගැන පෙරේගෙන හිත හිතා ඉන්න පුළුවන්. ඒක තමයි දිගට දිගට ගෙනියනවා. සිබ්බණිය මහුංකාරය. සිබ්බණිය කියන්නේ මහුංකාරය. ඒකට මේ මහුංකාරය තමයි දිගින් දිගට ගැට දදා ගෙනියන්නේ. මහනවා කියන්නේ ගැටයක් දානවා. මම යනවනේ. නේද? ඒක තමයි මේ සසරේ ගෙනියන්නේ. සසරේ ගෙනියනවා කියන්නේ දුක ආයේ උපද්දන. තමන්ට දුක ආයේ ගෙන දෙන්න. ආයේ දැන් මේ
දැනුවත් කරන
තව දැනුවත් කරනවා කියන්නේ තව ආයතනයක් උපදිනවා නැත්නම් පස්සයක් ඇති කරනවා නේද? එතකොට ඕක නේද අපේ පුරුද්ද? දැන් ධර්මයක් දන්නේ නැති කෙනාගේ පුරුද්ද දැන් ওই අන්ත දෙකටම වැටිලා ඉවරයි නේද? දැන් මෙරයක් අරහි ගහනවා කියලා දැනගන්නකොට පස්සාන්තයටත් වැටිලා පස්ස සමුදයන්තයටත් වැටිලා. ඒ කියන්නේ සසරේ ගෙනියනවා. දුක නැවත නැවත ඇති කරනවා. කාටද දුක ඇති කරන්නේ? තමන්ට. තමන්මයි ওই දුක ගොඩ ගහගන්නේ. ඔය විඳින්න දුක් එකතු කරනවා. ඒ බව බුදු කෙනෙක්මයි පැහැදිලි කරලා දෙන්නේ. බුදු කෙනෙක් ධර්මය අවබෝධ කරලා දේශනා කරන බුදු දහම කියන්නේ ඕක. ඕක නිකන් මෝඩයන්ට දකින්න බෑ. සසරේ යන සත්වයන්ට ඕක අවබෝධ කරන්න බෑ. බුදු දහම නුවණින් දකින්න. බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන ඕකට. අනේ බුදුහාමුදුරුව මේවා අවබෝධ කරලා අපට අනුකම්පාවෙන් දේශනා කළා නේ. අන්න ශ්‍රද්ධාව. අපිට මේක වැටහෙන්නේ නැහැ අපේ මෝඩකමට. ඉතින් බුදුහාමුදුරුව ප්‍රඥාවෙන් දැකලා අපි මේ දුකේ වැටෙනවා දැකලා අනුකම්පාවෙන් ඔන්න දේශනා කළා. ඒකට ඕකෙන් ගැලවෙන්න මාර්ගයක් තියෙනවා කියලා. මැදුම් පිළිවෙත. දැන් ලෝකේ යන සත්වයා උභය අන්තයකට වැටෙනවා. උභය අන්තය කියන්නේ දෙකක්. පස්ස අන්තය වෙන්න පුළුවන්, පස්ස සමුදය අන්තය වෙන්න පුළුවන්. ඔය අන්ත දෙකෙන් කොයික හිටියත් සසරේ යන දුක. එතකොට ඔය අන්ත දෙකෙන් කොයික හිටියත් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයද නැද්ද?
නැහැ.
මැදුම් පිළිවෙතද නැද්ද?
නැහැ. අන්ත දෙකේ ඉන්නොත් නැහැ.
ඔව්. දෙරේ කියලා දැනගන්නකොට මැදුම් පිළිවෙතද නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයද නැද්ද?
නැහැ.
සද්දයක් කියලා දැනගන්නකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයද නැද්ද?
නැහැ.
පස්සාන්තේ සද්ද කියලා දැනගන්නකොට පස්සේ හටගෙනද නැද්ද? සෝත සම්පස්සේ හටගෙන පස්සාන්තේ. අනේ උභය අන්තෙන් එකක්. එකාන්තයෙන් නම් මිදිලා දෙවෙනි අන්තෙන්. පස්ස සමුදය අන්තෙන් මිදිලා. තාම ඒ වුණාට අන්ත දෙකෙන්ම මිදිලා නැහැ. පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය තවාන්තයක්. ඒතර මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ওই උභයාන්තේම වෙන්න බෑ. දැන් කියනවා සෝ උභයාන්තේ විදිත්වාන. මේ උභය අන්තය දකින්න. අන්ත දෙකක් තියෙනවා කියලා දැනගන්න. ඕක දැනගන්න නැතුව එතනින් එහාට යන්න බෑ. අන්ත දෙකක් තියෙනවා කියලා නොදන්න කෙනා එතනින් එහාට අවබෝධයක් ලබන්න බෑනේ. ඒකයි කියන්නේ සෝ උභය අන්තේ විදිත්වාන. ඔන්න අන්ත දෙකක් තියෙනවා කියලා දකින්න. පස්සේ ඒකාන්තයක් පස්ස සමුදේ තවන්තයක්. එතකොට මජ්ජේ බන්තා නලිප්පති. මෙදත් පැවරෙන්නේ නැති එක්කෙනා තණ්හාව ක්ෂය කරනවා. සෝද සිබ්බනි මච්චක. තණ්හාව දුරු කරන්න පුළුවන්. ඔන්න ඔය දෙක අවබෝධ කරලා නැදත් නැතරන එක්කෙනා ඔන්න තණ්හාව දුරු කරනවා. එහෙම කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. තම්රූමි මහා පුරුෂෝති. එහෙම කෙනාට මහා පුරුෂයා කියනවා. තණ්හාව ඔය විදිහට දැකලා ඒකෙන් පිළිවෙතක් පුරලා තණ්හාව ක්ෂය කරන එක්කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. එයාට අපි දෙන නම තමයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත කියන එක දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න පෙන්නලා දෙන්නේ. අපට ඕන ඕන විදිහ මැදුම් පිළිවෙත පිළිවට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ධර්මයට අනුව අන්ත දෙකට නොවැටෙන මැදුම් පිළිවෙතක් වෙන්න ඕන. අන්ත දෙකෙන් එකකට වැටිලා නම් ඒක මැදුම් පිළිවෙත වෙන්න පුළුවන්ද? බැ. තරම් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. පස්සේ අන්තයයි පස්ස සමුදේ අන්තය. දැන් ආයේ ආයේ ස්පර්ශ හට ගන්න හැකියාව තියෙනවා නම් ඒක නවත්තන්න වෙනවා. නැත්තම් පස්සේ හට ගන්න. පස්සේ හට ගන්නවා කියන්නේ ආයතන හට ගන්නවා, ලෝකේ ගැන දැන ගන්නවා, ලෝකේ යනවා සංසාරය යනවා. නේද? ලෝකේ යන එක නවත්තන්න නම්, නැවත ඉපදීම නවත්තන්න නම් පස්සේ හට ගන්න හේතු සකස් කර කර ඉඳලා හරියන්නේ නැහැ. පස්ස සමුදය නැති කරන්න. ඒ අන්තයට වැටෙන්න බෑ. නේද? ඒක නැති කරන්න නම් මොකද්ද ඉස්සෙල්ලා කරන්න ඕන? ඔබ තේරුම් ගන්න. ඔබ දැනගන්න. දකින්න. නේද? එකයි ඥානතෝ පස්සතෝ කියන්නේ අහන්න, ඒක දැනගන්න. එහෙම කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. නොදන්න නොදකින කෙනාට නෙවෙයි. නෑ අඥානතෝ නෝ අපස් නපස්සතෝ. ඒ යගේ අයට නෙමෙයි නැදුම් පිළිවෙත. එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානේ නැත්නම් ආසවක් ශ්‍රේ කිරීම කියන එක තියෙනවා. දන්න දකින්න කෙනාට ඥානතෝ පස්සතෝ. ඒගොල්ලන්ට තමයි මේ ආසවක් ශ්‍රේ කිරීම දේශනා කරන්නේ. බුදුදහම අහලා නැති නොදන්නා අයට නම් නෙවෙයි. ඒගොල්ලන්ට කවදාවත් මාර්ගඵල ලබන්න බෑ. උත්සාහ කරනවා වෙන්න පුළුවන්, භාවනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ධර්මය දකින්න. සෝ උබන්තේ විදිත්වාන අජ්ජේ මන්තා නලිප්පති. මැදුම් පිළිවෙතට එන්න නම් එතකොට මම ධර්මය දකින්න ඕනේ. දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ අන්ත දෙක කොහොමද කියලා පැහැදිලි කළේ. පස්සේ ඒකාන්තය, පස්ස සමුදය ඒකාන්තය, පස්ස නිරෝධය තමයි නේද? තමන් දැන් මාර්ගේ නම් අන්නෝකේ ඉන්නවාද කියන එක තමන්ට නොවනින් බලතැහැටි. තමන් මාර්ගේ වඩන්නේ නම් ඕකද වඩන්නේ? ඔය අන්ත දෙකට නොඇටි ඉන්න විදියක්ද වඩන්නේ? එන ආරම. එහෙම නැත්තම් ආර්ය මාර්ගයේ වෙන්න පුළුවන්ද? ඒක ධර්මයට අනුව බලන්න ගලප. කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ මං දැන් ආර්ය මාර්ගෙද ඉන්නේ. මං සෝවාන් වෙයිද? මේකට උත්තරේ Tamanටම දකින්න පුළුවන්. ආර්ය මාර්ගයේද ඉන්නේ මේ? දුක නැති කරන මාර්ගයද? මැදුම් පිළිවෙතද? ආර්ය ශ්‍රාමික මාර්ගයද? ඔයට උත්තර ඔය තියෙන්නේ සරලව. ඔව්. සම්මාදිට්ඨියෙන් තමයි ඕවා පේන්නේ දැන්. තමන් මෙච්චර කල් හිටියේ ආර්ය මාර්ගයේ. පේනවාද පොඩි දෙයක් වුණාට උතන තියෙන ගැඹුර? උතනින් උදව් වෙනවා තමන්ට ආර්ය මාර්ගයට වැටෙන්න. ඒක සුළුපට දෙයක් නෙමෙයි. උතනින් ඕක තේරුම් ගත්තොත් තමන් වැටෙන්නේ ආයේ සතර අපාගත නොවන තත්වයකට. ඔන්න ඕක තේරුම් ගත්තොත් ආයි මහා වඩන්න දෙයක් නැහැ. ඕක තේරුම් ගත්තොත් සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. එතකොට ආයේ මෙතන මෙහෙම කියනවා, අතන මෙහෙම කියනවා, එතන මෙහෙම කියනවා, ඒ ප්‍රශ්න මොකුත් ඒවට අදාළ නැහැ. නේද? ධර්මයේ දැක්කානේ. ඔතන තේරුම් ගත්තොත් දැන් මේ ස්වාමීන් වහන්සේ කියන එකත් හරියනවා, තව ස්වාමීන් වහන්සේ කියන එකත් හරියි. බුදුහාමුදුරුවෝ කියන ඔය ඔක්කොම කියපු දේ හරි. එකක්වත් වැරදි නෑ. අතීතේ කාන්තයක්, අනාගතේ තවාන්තයක්, වර්තමානෙ මැද. ඒකත් හරි. ඕකත් මැදුම් පිළිවෙත තමයි. හැබැයි මේ මැදුම් පිළිවෙත මේකටත් ගැලපෙනවා. පස්සේ කාන්තයක්, පස්ස සමුදේ කාන්තයක්, පස්ස නිරෝධය නේද? නාමයේ ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක්, විඥානයේ මැද. ඕකටත් ගැලපෙනවා. එක පැත්තකට ගැලපිලා අනිත් පැකට ගැලපෙන්නේ නැත්නම් ඒ දැක්ම නෙමේ, සම්මාදිට්ඨිය නෙමේ. නාමයේ ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක්, විඥානයේ මැද කියන එකටත් ඕක ගැලපෙන්නේ නැහැ.
දුක
ඒකාන්තයක්, සැප ඒකාන්තයක්,
උපේක්ෂාව
මැද.
මැද.
මේකටත් ගැලපෙන්නේ. එතකොට කවුරු කියපු එකද හරි කියන ප්‍රශ්නේ එන්නේ නැහැ.
ඔක්කොම හරි.
කොහොම හරි හැබැයි ගැඹුරින් දැකලා තමයි ඒක කියන්න ඕනේ. ඔහොම නැති වෙනකොට තමයි අතන විතරයි හරි, මෙතන වැරදි, මං විතරයි හරි, අනිත් අය වැරදි, ඒවා තර්ක කර කර ඉන්නේ. බුදුදහම දැකලා නැති නිසා. එතකොට තේරුම් ගන්න ඕන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මොකක් හින්දාද මැද කියන්නේ? මැද තියෙනකොට තියෙන අන්තේ මොකද්ද? මේකත් දැනගන්න ඕන. ඒ වයින් අයින් වෙන්නේ කොහොමද? මේ අර ටික දන්න කෙනාට නේද ඒ වයින් අයින් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒ ටික දන්නේ නැතුව ඇහුවට ඕක කියා දෙන්න පුළුවන්ද? ඔය ටික දන්නේ නැති කෙනාට මාර්ගයක් කියා දෙන්න පුළුවන්ද? කවුරු හරි අහුවොත් තමයි. බෑ. මේ හින්දා තමයි තමන් තව කෙනෙක්ගෙන් අහනවා නම් දැන් මොකද්ද කරන්නේ? මොකද්ද මාර්ගය? මුල ටික දන්නේ. අන්ත දෙක දන්නේ. මැද දන්නේ. අහනවා මේ නිවන් මාර්ගය. මේ පුළුවන්ද කියා දෙන්න? එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඥානතෝ පස්සස දන්න දකින්න කෙනාට තමයි ඉතුරු මාර්ගේ වඩන්න පුළුවන්. එහෙම නැති කෙනාට නෙවෙයි. ඒවට තමයි මේ දේශනා අපි උදව් කරගන්නවා. කවුරු හරි මධ්‍යම ප්‍රතිපදාව කියලා මොකක් හරි කියනකොට ගමන්ට කලබල වෙන්න ඕනේ නැහැ. දැන් බලන්න මේ තියෙනවා මෙතන ක්‍රම නේද? මේ අන්තවලට වැටිලාද කියලා බලන්න පුළුවන්. එතකොට මේක කියන්නේ කවුද කියන යාට තියෙන ශ්‍රද්ධාව හින්දා පිළිගන්න ඕන දෙයක්ද? නැහැ. මොන හාමුදුරුවෝද මේක කිව්වේ? ඒ හින්දාද පිළිගන්නේ? නැහැ. නැත්නම් ගිහි කෙනෙක් හරි කවුද කිව්වේ කියන හින්දාද පිළිගන්නේ? නැහැ. දැන් තමන්ට දර්ශනේ තියෙන ධර්මයේ. ධර්මයට ගලපලා බලන්න පුළුවන්කම තියෙන. ඒතර කවුරු මොනවා කිව්වත් තමන්ට පුළුවන් වෙන්න ඕන සද්ධර්මයේ තෝරලා බේරලා ගන්න.
එකම කරන්නේ
එතකොට දැන් ඔන්න හාමුදුරුවන්ට දැන් බුදුරජාණන් වහන්සේ ඕක කියලා යනවා. සෝභයන්තේ විදිත්වාන මජ්ජේ මන්තානලි නලිප්පති තම්බ්‍රෝගි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චක. අන්ත මොනවද කියලා කිව්වේ නැහැ. අන්ත දෙකක් දකින්න ඕන, මැදත් ඇලෙන්න එපා. එහෙම කෙනා තමයි මේ තණ්හාව ක්ෂය කරන්නේ. එයාට මහා පුරුෂය කියලා කියනවා. ඔක් කියලා යන්නේ. මම හිතෙන් හාමුදුරුවෝ කතා වෙන මොකක්ද කියන්නේ? ඒ වගේ අන්ත දෙකක් කතා. එතකොට එක එක්කෙනාගේ මත කියනවානේ. ඔය කියන්නේ ඇත්තනම් මෙන්න මේ අන්ත දෙක. මේකයි මද කියන්නේ. නේද? ඔන්න ඔහොම අදහසක් දෙනවා.
ඒ දෙක නැති කරන්නේ නැති එක්කෙනාට මොකද?
දැන් ඔය ප්‍රශ්න ටිකට ඉස්සෙල්ලා තේරුම් ගන්න. අන්ත දෙක මොනවද කියලා. නේද? එතකොට එක එක හාමුදුරුවෝ ඉතින් තමන්ගේ මත කියනවා. ඒක සායන්හන්සේ නමක් කියනවා. නැවැත්නි ඕකේ අර්ථය මම නම් දකින්නේ මෙන්න මෙහෙමයි. මට මෙහෙම හිතෙනවා. මොකද්ද? ස්පර්ශය කියන්නේ කාන්තයක්. ස්පර්ශ සමුදය කියන්නේ දෙවෙනි අන්තය. ස්පර්ශ නිරෝධයටයි මැද කියන්නේ. එතකොට සිබ්බනිය කියලා කියන්නේ තණ්හාවට. කියලා ඔන්න එක හඳුරු කෙනෙක් කියනවා. ඒකාන්තයක් පස්සේ ඒකාන්තයක් පස්සේ සමුදය. මැද කියන්නේ පස්ස නිරෝධය. සිබ්බනිය කියලා කියන්නේ තණ්හාවට කියලා මේක හම් සායනසෙනම කියනවා. හරි. එතකොට එතනින් යම් කිසි ඔය අන්ත දෙකේ ඉන්නේ නැතුව, ඒ කියන්නේ ස්පර්ශාන්තේ ස්පර්ශ සමුදේ ඉන්නේ නැතුව ස්පර්ශ නිරෝධක මැද ජීවත් වෙලා තණ්හාව ක්ෂය කරන කෙනාට
වීර පුරුෂයා කියන
මහා පුරුෂයා කියලා කියනවා. අන්න රහතන් වහන්සේ කියලා ඔන්න ඕක තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා අන්න එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා. හරි. අපලොත් තැන් තැන් වල ධර්මය අහන්න ගියාම ඔය වගේ තමයි අන්න මට හිතෙන්නේ නම් මෙන්න මේකයි ඔකේ කියන්නේ කියලා කවුරු හරි කියනවා. එතකොට ඒකෙන් පෙන්නවා ස්පර්ශය කියන එක කාන්තයක්, සමුදය කියන්නේ අනිත්‍යන්තේ, නිරෝධය කියන්නේ මැද. දැන් මධ්‍යම ප්‍රතිපදාවේ එක ලක්ෂණයක් තියෙනවා නේද? අනන්ත මධ්‍යම ප්‍රතිපදාව කියන මොකද්ද දැන් කරන්න දෙයක් හිතා ගන්න පුළුවන් එතකොට. එතකොට තමන් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා නම් දැන් අවබෝධයක් තියෙනවා. ස්පර්ශාන්තේ ඉන්නත්ද සමුදයන්තේ ඉන්නත් බෑ කියන එක. ඒවා ඉන්නා නම් මධ්‍යම ප්‍රතිපදාව නිවේ කියලා දන්නවා නේද? එතකොට ඔහොම කිව්වහම ඔන්න තව ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කියනවා. මට නම් ඕක වැටහෙන්නේ මෙන්න මෙහෙම. අතීතය ඒකාන්තය, අනාගතය තවාන්තය, දෙවෙනි අන්තේ වර්තමානේ තමයි මැද. එතකොට එහෙම බැලුවොත් ඔන්න අතීතය එක්ක යනවා නම් අතීත අන්තේ ඉන්නවා කියලා තේරෙනවා. අනාගතය එක්ක නම් ඉන්නේ අනාගත අන්තේ කියලා තේරෙනවා. ඒතර වර්තමානේ නෙවෙයි නම් ඔන්න දැන් අන්තෙක ඉන්නේ. නැදු උපේක්ෂිත නෙවෙයි කියලා තේරෙනවා නේද?
හැබැයි වර්තමානේත් අයින් කරන්න
ඕනේ. ඔව්. හැබැයි මජ්ජේ මන්තා නලිප්පත. මැද තැවරෙන්නත් බෑ. වර්තමානේ ඉන්නවා කියලා වර්තමානේ අල්ලගත්තත් බෑ. එතකොට එහෙම ඉඳලත් මොනවද කරන්න පුළුවන්? තණ්හාව දුරු කරන්න පුළුවන්. එතකොට තණ්හාව ඉක්මවුවොත් එයාට කියනවා මහා පුරුෂය කියලා නේද?
තණ්හාව වැඩි
දියුණු කරගන්න. ඔය දෙක අහගෙන ඉඳලා ඔන්න තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මට නම් ඕක වැටහෙන්නේ මෙන්න මෙහෙම. සැප වේදනාව එක්කන්තය, දුක් වේදනාව දෙවෙනි අන්තේ, උපේක්ෂා වේදනාව තමයි මැද. එතකොට සැප වේදනාවට වැටෙන්නේ නැහැ, දුක් වේදනාව අන්තයට වැටෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාව අල්ලගන්නෙත් නැතු. හිටියොත් මධ්‍යම ප්‍රතිපදාව වැඩෙනවා, තණ්හාය ක්ෂය කරගන්න පුළුවන්, මහා පුරුෂේ වෙන්න පුළුවන්. එතනත් අර උපේක්ෂාවේ නොයලෙන කතාවක් වැදගත් නෑ. මජ්ජේ මන්තා නරි. එතකොට තව එක්කෙනෙක් කියන නෑ ඕක නෙමෙයි ඔය කියන්නේ. රූපය කියන එක ඒකාන්තය. නාම ධර්ම කියන එක තව අන්තය. රූපය ඒකාන්තය නාම ධර්ම දෙවෙනිය. මෙතන මොකක්ද?
විඥාන.
විඥානේ මෙතන. හා? මෙන්න මෙහෙම ඉඳලා තණ්හාව නැති කෙරුවොත් එයාට කියනවා මහා පුරුෂය. අනතුල්මනි. හා. මෙතන තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරන නෑ. ඔක මට නම් වැටහෙන්නේ මෙන්න මේ විදියට. ආධ්‍යාත්මික ආයතනය ඒකාන්තය. ආධ්‍යාත්මික ආයතන කීයක් කිව්වද?
6.
ඇහැ කන නාසය දිව ශරීරය මනසනේ. අභ්‍යන්තර. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 ඒකාන්තය. මොනවද ඒ? ඇහැ කන නාසය දිව ශරීරය මනසනේ. ඒවා ඒකාන්තය. අනිත්‍යන්තය මොකද්ද?
බාහිර
ආයතන. මොනවද බාහිර ආයතන ටික? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. බාහිර ආයතන. ඔය ටික කවන්නත් ඒක දෙවෙනියක් මැද මොකද
විඥානේ
එතෙන්දෙත් මැද කියන්නේ විඥානේ විඥානේ නැති කර මේ අන්ත දෙකෙන් එකකටවත් නැතුව විඥානේ මැදයි විඥානේ නලිප්පද
විඥානේ
තවරෙන්නේ නැතුව හිටියොත් ඔන්න තණ්හාව ක්ෂය කරලා මහා පුරුෂයෙක් වෙන්න පුළුවන් මහා තණ්හාන්සෙනමක් වෙන්න පුළුවන් නේද තණ්හාන්සෙ ඔය ටික අහගෙන ඉඳලා තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මට නම් ඕකට හෙන්නේ මෙන්න එහෙමයි සක්කාය ඒකාන්තය සක්කාය සමුදය
ඒකාන්තය
ඔව් අනිත්‍යන්ත සක්කාය නිරෝධය මැදයි
එතන සක්කාය නිරෝධය
එතට සක්කාය නිරෝධයට අනුව ඉඳලා තණ්හාව දුරු කරගත්තොත් රහත් වෙන්න පුළුවන් මහා පුරුෂයෙක් වෙන්න පුළුවන් බුදුදහමේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. සක්කාය අන්තයට අහු වෙන්නෙත් නැහැ. සක්කාය සමුදය අන්තයට අහු වෙන්නෙත් නැහැ. එයා නිරෝධ කරන මාර්ගයේ ඉඳලා තණ්හාව නැති කරන්න පුළුවන්. එහෙම තණ්හාව නැති කරන කෙනාට තමයි මහා පුරුෂයා නැත්නම් රහතන් වහන්සේ කියන්නේ.
ඒ කියන්නේ රහතන් වහන්සේ.
ඔව්. දැන් ඔහොම මත ටිකක් කිව්වොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් 6 දෙනෙක් එකතු වෙලා කතා කරනකොට කියනවා එක එක්කෙනා. ඕකේ මට නම් තේරුනේ මෙහෙම නේ. මට නම් තේරුනේ මෙහෙම. මොකද ඊළඟට කරන්නේ? ආ, ගිහිල්ලා අහගම්මු අපි. ඔය වගේ තමයි. ඉතින් ඒ කාලේ ඉතින් බුදුරජාණන් වහන්සේ හිටියනේ. කට්ටිය කතා වෙන අපි ඕක බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා. හරි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේක අහමු කොයිකද හරි කවුරු කියන එකද හරි ඒ සැරේ තමයි ගිහිල්ලා ඇහුවේ මේ හාමුදුරුවෝ මෙහෙම කියනවා මේ හාමුදුරුවෝ මෙහෙම කියනවා දැන් කවුද හරි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා
ප්‍රශ්න කරනවා
අහන අපිට මෙහෙම අදහස් ටිකක් ආවා නේ බුදුරජාණන් වහන්සේ දැන් කොයිකද හරි වහන්සේ අර කියපු දෙයට ගැලපෙන්නේ කොයිකද එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ඔක්කොම හරි. කවුරුත් වැරදි නෑ. හැබැයි ඉතින් මම නම් හිතාගෙන ගිහුවේ මේක. ස්පර්ශේකාන්තය, සමුදේකාන්තය, නිරෝධය තමයි මැද කියලා හිතාගෙන මං කිව්වේ ඒ උනාට ඔයගොල්ලෝ කියපු දේවලුත් මේ හරි. කියලා එක එක්කෙනා දැකපු පැති. ඒවයි වරදක්. එතකොට අපි එකකින් තේරුම් ගත්තොත් මතක තියාගන්න අර හැම එකටම ගැලපෙන්නත් ඕන. මේක ගැඹුරින් අවබෝධ කරගන්න. හරි. එතකොට අපි දැන් අර සද්දේ ඇහෙනකොට අපි දන්නවා සංපස්සයක් හට ගන්නවා නේද? සෝත සංපස්සය. කනයි ශබ්දේ විඥාණය කියන එක හටගත්තා. එතකොට ඒක ඒකාන්තයක්. අපි එතනින් නැවතුනේ නැහැ. ඊළඟට පස්ස සමුදයන්තේකුත් දැක්කා. මොකද? සද්දට අදාළ බෙරේකුත් අපි දැනුවත්. එතකොට පස්ස සමුසයාන්තේකුත් දැක්කා. අපි කන පාවිච්චි කරලා සද්දයක් ඇහුණා කියලා නැත්තේ නෑ. අන්න අරෙහි බෙරයක් තියෙනවා කියලා දැනුවත් වීමකට තා. එතකොට ඒක අපි දන්නා පස්ස සමුදේ කියලා දැන් නේද? පස්සේ කියන්නේ මොකද්ද දන්නා? පස්ස සමුදේ කියන්නේ මොකද්ද කියලා දන්නා. ඇයි ඒකට සමුදේ කිව්වේ? පස්සයක් හටගන්න හේතු දැන් සකස් වෙලා තියෙනවා. නේද? ආයේ පස්සයක් හටගන්න හැකියාවන් ටිකක් දැන් සකස් කරනවා. එහෙනම් ඒක සමුදේ. හටගන්න හේතු වලට කියනවා සමුදේ. ඒ සමුදේ තේරුම් ගන්න ඕන දැන් ලෝකෙට අයිති දෙයක් අපි බාර ගත්තා. එහෙනම් නැත්තම් ලෝකෙට අහු වුණා. නේද? ඒකට තමයි තව නමක් දෙන්නේ සතර මහා ධාතු රූපයක් තියනවා කියලා දැන් විශ්වාස කරන දැඩිව පිළිගත්තා රූපේ වැසගත්තා නේද? ඒ සතර මහා ධාතු රූපේ අත්දකින්න ඕන ආයතනයක් උපද්දීමේ හැකියාව තියෙනවා. ඒ රූපෙට තණ්හාවක් ඇති වුණත් ආයේ ආයතන උපද්දනවා නේද? ඊට පස්සේ උපද්දනවා. ඒ කියන්නේ මේ පස්ස සමුදයක් දැන් හටගෙන තියෙනවා. ලෝකෙට අයිති රූපයක් දැනගත්තා කියන්නේ රූපේ වැසගත්තු රූපේ පිළිගත්තු රූපේ බාරගත්තා. බාරගත්තා කියන්නේ පස්ස සමුදයකට අහු වුණා නේද? ඒ රූපේ ආයේ ඕන ආයතනකින් අත්දකින්න පුළුවන්. ඒක ගැන ආයේ ඕනනම් මතක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දකින්න හිතෙන්න පුළුවන්. අහන්න හිතෙන්න පුළුවන්. ගඳ සුවඳ බලන්න හිතෙන්න පුළුවන්. රස බලන්න හිතෙන්න පුළුවන්. ස්පර්ශ කරලා බලන්න හිතෙන්න පුළුවන්. අන්න පස්ස සමුදය. කියන්නේ ලෝකය අහුණා කියන්නේ ඔන්න ලෝකේ ගමන් කරනවා දැන්. ලෝකේ ගමන් කරනවා කියන්නේ කොහෙද යන්නේ? සංසාරේ. සසරේ යනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන මේ සසරේ යනවා කියන්නේ දුක් විඳිනවා. නේද? ලෝකේ කියන්නේ දුක. දැන් දුක තමයි මේ උපද්ද. මේ තව විදිහට කියනවා දුක කියන එකයි දුක්ඛ සමුදයයි තමයි ඔය හදලා තියෙන්නේ. ඒකාන්තය දුක අනිත් එක දුක්ඛ සමුදය. දුක කියන්නේ ලෝකය. දුක්ඛ සමුදය කියන්නේ ලෝකය ආයේ ආයේ හට ගන්න තියෙන හැකියාව. ඒතර සමුදය තියෙනකන් ලෝකේ තියෙනවා. සමුදය තියෙනකන් දුක තියෙනවා. සමුදය තියෙනකන් රූප තියෙනවා. සමුදය තියෙනකන් සංසාරෙත් යනවා. ලෝකේ සමාතුලයි කියන්නේ ඒකයි. ඔව්. දැන් ධර්මයේදී කියන බුදුරජාණන් වහන්සේ ලෝකයේ තමන් තුලින් දැකේ. දැන් අපි බෙරේ දැක්කේ තමන් තුලින්ද එළියෙන්? එළියෙන්. තමන් තුලින්. එළියේ තියෙන බෙරයක්ද දැන් දැනගත්තේ? තමන් තුලින්. තමන් තුල කියලා දැක්කේ නෑ නේද? මේක හිතෙන් හදපු එකක් කියලා සංස්කාරයක් කියලා දැක්කේ නෑ. ඒක එළියේ තියෙනවා කියලා හිතන එක අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාවෙන් හදපු සංස්කරණ. නේ සමුදේ ඒ සංස්කාරය තමයි සමුදේ. නේද? දැන් බෙරය තියනවා කියලා දැනගන්න එක අවිද්‍යාවෙන් හදපු සංස්කාරයක් නේද? ඒක එළියේ තියනවා කියන එක. ඒ ගැන දැනගත්තා නේද? බෙරයක් තියනවා. දැනගත්තා කියන්නේ මොකද්ද? දැනගත්තා කියන්නේ මොකද්ද? දැනුවත් වුණා කියන්නේ විඥාණය. දැනගත්තා කියන්නේ විඥාණය. දැන් විඥාණයට අහු වෙලා එළියේ තියෙන බෙරයක්. ලෝකෙට අයිති සතර මහා ධාතු බෙරයක් නේද දැන් විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. විඥාණයෙන් දැනගෙන තියෙන්නේ. ඒ දැනගත්තේ එතකොට සතර මහා ධාතු රූපයක්ද නාම රූපයක්ද? නාම රූපයක්. නාම රූපේ විඥාණයට අරමුණු වෙලා හිතෙන් හදපු චිත්ත රූපේ තමයි දැන් විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. විඥාණයට නාම රූපයක් හටගෙන. එහෙනම් දැන් අවිද්‍යාව කිව්ව, සංඛාර කිව්ව, විඥාණ කිව්ව, නාම රූප කිව්ව. දැන් සලායතන ඔතන තියෙනවා සලායතනෙම දැන් මොන ආයතනෙ පැද්දුවත් අත්දකින්නේ මොන වගේ දෙයක්ද කියන එක දැන් අදහස් ටික තියෙනවා සලායතන ඒ බෙරය අල්ලගෙන ඒක ගැන ආයතන වලින් අපි මේ ආයතනෙ පැද්දුවොත් ඕකින්ද මෙන්න මේ වගේ අත්දැකීමක් නෙන්න කියන එක දන්නව නේද එතකොට ඒ දැනීමට ලබන්න තණ්හාවක් ඇති වුණොත් ඔන්න දිගට ගෙනියන ආයය ආයතනෙ පැද්දුවා නේද? දැන් පේනවාද? එතන සලායතනෙත් තියෙනවා. පස්සේ තිබුණද ওই ටික වෙනකොට? ඔව් දැන් අපි දන්නවා පස්සේ විතර නේ පස්සයයි පස්ස සමුදයයි දෙකම තියෙනවා. නේද? සෝක සංපස්සයක් තියෙනවා. ඒ විතර නේ දැන් මනෝ සංපස්සකුත් ඊට එහාටත් ගිහින්. හා දැන් ඒ නිසා වින්දනයක් වේදනාවක් තියෙනවා.
පස්සපටිය වේදනාව.
ඒකට කැමැතිද අකමැතිද උපේක්ෂාද කියන ගතිය දු
තියෙනවා.
වේදනාව. ඒක දැන් තණ්හාවෙන් උපාදාන කරලද නැද්ද?
උපාදාන කරලා.
උපාදාන කරලා. ඒ දේ දැනගත්තේ කවුද?
මම.
කවුද ওই බෙරේ ගැන දැනුවත් වුනේ? මම. උපාදාන කරලා. තණ්හා උපාදාන ටිකත් හටගෙන භව ජාති කියන ටික උතන තියෙනවා ජරා මරණ තියෙනවා කියන්න බලන්න කොහොමද තියෙන්නේ
උපාදාන පච්චය භව උපාදානේ නිසාම භවයක් ඇති වෙනවා
ඔය වචන ටිකනේ කියන්නේ දැන් බෙරේ අල්ලලා කියන්න භවය කියන්නේ මොකද්ද ජාතිය කියන්නේ මොකද්ද ජරා මරණ කියන්නේ මොකද්ද
දැන්
බව දැන් මම උපාදානෙට එනකන් කිව්වා දැන් බව කියන්නේ මොකක්ද
තව
ආයතනයක් උපදිනවා තාක වෙඳින්න යම් ක්‍රියාවක් උපදිනවා කියන්නේ ආයතන මිස ආයතන බව කියන්නේ
තියෙන බව එන්නේ දැන් දෙයක් තියෙන බව නිසා වෙන්නේ අපි
ඔය ඉතින් පටිච්ච සමුප්පාද ඉතුරු වචන ටිකනේ කියන්නේ මං අහන්නේ බවයි ජාති ජරා මරණයි කියන. එතෙන්ට එනකම් වචන ටික මං කියුවා අවිද්‍යාව කියුවා සංකාර කියුවා විඥාන කියුවා නාම රූප කියුවා සලආයතන කියුවා ගමන වේදනා කියුවා තණ්හා කියුවා උපාදාන කියුවා. ඒ ටිකම ආයි කියලා හරියන්නේ නැහැ මේ බව කියන එක මොකක්ද? බව කියලා අදහස් කරන්නේ මොකක්ද?
එකතු කරගත්ත දේවල් විඳීම විඳීමට තැනක් තියෙන නැත්නම් නිල අවස්ථාවක් කියලා. දැන් නම් එකතු
කරගන්න. නිකන් සාමාන්‍යයෙන් බව කියන්නේ මොකද්ද ඔය මේ මතක තියෙන එක නෙමෙයි මං අහන්නේ. බව බව කියන්නේ දැන් ඉන්න බව.
කියන බව.
වා ඉන්න බව.
දැන් ඉන්නවනේ ඒක බවය.
තියෙන බව නේද? පවතින බව නේද? පැබැ. බව කියනකොට තියනා නේද පවතින ගතිය. තියන බව නේද? බව.
එතකොට බව උනේ අර බෙරය.
බවේ යනවා කියන්නේ බව බව කියන්නේ අතීතේ වර්තමානයේ අනාගතේ.
තුනේම අර බෙරයක්
ඕ තුනේම තියෙන දෙයකට අපි තියෙන බවක් කියනවා නේද? ඈ? ඒ මහා ගැඹුරට හිතලා පටලව ගන්න එපා ඔය දන්න සිංහලෙන් දැන් බෙරයක් තියෙන බවක් නේද දැනගත්තේ?
ඔව්. ඒ දැන ගැනීම බබේ.
ඔය බෙරේ අතීතෙත් තිබුණා දැන් තියෙනවා ආයේ ගිහින් බලුවොත් ඒත් දකින්න පුළුවන් අනාගතෙත් තියෙනවා. දැන් තියෙන බවක් නේද? බව.
ඒ බෙරේ තියෙනවා කියලා බාරගත්තේක බවය.
බාරගත්ත එක නෙමෙයි අතීතෙත් තිබුණා දැන් තියෙනවා අනාගතෙත් තියෙන බෙරයක්.
බෙරේ කියලා තමයි බාරගත්තනේ
ඒ පවතින බවක් නේද බාරගත්තේ ඇති වෙලා නැති වෙන බවක්ද බාරගත්තේ
තියෙන බෙරයක් නේ
අපිට සද්ද ඇහෙනකොට විතරද ඔය බෙරේ තියෙන්නේ ඊට පස්සේ අතුරුදහන් වෙනවද නෑ ඒක තියනවා නේද ඒකනේ ආයෙ අපිට ආයතනයක් උපදින්න පුළුවන් ඒ බෙරේ අද්දට නේද තියෙන බවක් තියනවා නේද මනසේ තියනවා කියලාද දැනගත්තේ? අරහෙ බෙරයක් ගැහුවා කියලාද දැනගත්තේ මගේ මනසේ බෙරයක් හැදුනා කියලා? ඒ යථාභූත ස්වභාවය නෙමෙයි මං අහන්නේ. අපි සාමාන්‍ය මට්ටමේදී අපි සද්දය ඇහිලා මොකද්ද දැනගත්තේ?
ඒ සද්දේ උපකාරය
ඊයේ බෙරයක් තියෙන බවක් නේද දැනගත්තේ? තියෙනවා කියනකොට ඒක අපි අහන්න කලින් උත්ෝග දෙකන දැනුත් තියෙනවා. ආයේ තව ටිකකින් ඔය සද්දේ ඇහි තමරිට ඔකට ආයේ ගෙන ඔතනට ගිහින් බැලුවොත් ඔක දකින්න පුළුවන් වෙයි නේද? ඊට මේ බෙරයක් තියෙනවා කියනකොට ඒ අපේ ආයතන වලින් ඔක අත් දකින්න අපි සමුදයක් හදුවා කියන්නේ ඒකයි. ඒක තියෙන බව. ඒක තියෙන බව හින්දා නේද ආයතන ආයේ උපදන්න පුළුවන්. ඔබ උතන් නිරුද්ධ වුණා නම් අපිට තව ආයතනකින් අත්දකින්න පුළුවන් වෙයිද?
බෑ.
එතකොට නිරෝධයද අපි දැකලා තියෙන්නේ තියෙන බවද? නිරෝධ. රහතන් වහන්සේ නම් නිරෝධ දැකලා ඇති. අපි දැකලා තියෙන්නේ. බෙරේ ආයි මතක් කරගන්න වෙයිද? බෙර සද්දේ ආයි මතක් කරගන්න වෙයිද? ආයේ තියෙන හින්දා නෙමෙයිද මතක් කරගන්නේ? නිරෝධ වෙලා නම් කොහොමද මතක් කරගන්නේ? ඈ ඒකයි සමුතය හැදුවා කියන්නේ. බෙරයක් හැදුවා කියන්නේ අපිට ওই බෙරේ අත්දකින්න පුළුවන් නා. ඒ බෙරේ සිහි කරන්න පුළුවන් බෑයිද? ඒ සත්‍ය ආයේ සිහි කරන්න බෑයිද? ඉස්සෙල්ලම එහෙම සත්‍යයක් ඇහුණා කියලා බෙරේ සද්ද.
රහතන් වහන්සේක නිරෝධ කෙරුවායි කියලා කිව්වත් එයා සත්‍යේ දැනගත්ත ආයකින් ගත්තා.
රහතන් වහන්සේ පැත්තක තියන්නකෝ. දැන් අපිට බෑයිද ආයේ සිහි කරගන්න? පුළුවන්. පුළුවන් නිරෝධ හින්දාද තියෙන හින්දාද කියන්නේ? ඒ කියන්නේ මතක් කරගන්න පුළුවන් ඉතුරු වෙලා තියෙන හින්දා නේද? දැන් හිතේ ඉතුරු වෙලා නැතිුණා නම් මතක් කරගන්න පුළුවන්ද? දැන් බෙරේ ගැන මොනවා හරි චේතනාවක් එන්නේ ওই ඉතුරු වෙලා තියෙන හින්දා නේද? ඒක ගැන හිතන්න. ඈ ඒ ඒ ඉතුරු කරගෙන තියෙන ඕක තමයි සමුදය. ආයේ මතක් කරගන්න ආයේ ආයතනයක් උපදින්න හැකියාව දැන් සමුදේ. හරිද? දැන් ඕක මේ හිතේ හටගත්තා නම් ඒ හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා නම් තකොට අපිට ඕක ආයේ සිහි කරගන්න ඒ කියන්නේ මතක් කර කර ඕක ගැන රස විඳින්න පුළුවන් වෙයිද? ඈ ඒ හිතක් හදුණා නැති වුණා. අර හීනයක් දැක්කා. මං හීනයක් දැක්කා කියලා නම් කියන්න පුළුවන්. එහෙනම් අපි විශ්වාස කරනවාද මේ ඇත්තට තියෙන දෙයක් කියලා? දැන් කාට හරි කියනකොට අන්න අතන බෙරයක් ගැහුවා කියන්නේ මං හීනයක් දැක්කා අතන බෙරයක් ගහනවා වගේ කියලාද කියන්නේ?
හරි ඒ
මට අර මෙතන ඉදදී නිින්ද ගිහින් ඒ වෙලාවේ අන්න හීනයක් දැක්කා අර බෙරයක් ගහනවා එහෙමද කියන්නේ? නැත්නම් ඇත්තටම දැන් පවතින අත්දකපු දෙයක් ලෝකෙට අයිති දෙයක් විදිහටද කියන්නේ? හිතන්න. පේනවාද අපි ලෝකෙට අහු වෙලා නේද? අපි ආයතන පාවිච්චි කරන්නේම ලෝකෙට අහු වෙලා. හරි මේක අපි වෙන මුලාවක් කියන දෙයක්මත් නැහැ. හරි? ඒ කියන්නේ අර අන්තවලට අහු වෙලා නේද? ඒක මධ්‍යම ප්‍රතිපදාවද එතකොට? නැහැ. අන්න ඔකයි අවබෝධ කරන්නේ. ලෝකෙට අයිති ප්‍රතිපදාව ලෝක යන විදිය. ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ඉන්ද තමයි මේ අන්ත දෙකක් තියෙනවා කියලා පෙන්වන්නේ. අන්ත දෙක දකින්න. සෝ උපන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති වෙන්න පුළුවන් එතකොට. ඔය අන්ත දෙක දැක්කේ නැත්නම් නිරෝධය ගැන හිතන්නවත් එපා. රහතන් වහන්සේ ගැන කතා කරලා වැඩක් නැහැ ඔය අන්තයෙන් ඉන්නේ.
රහතන් වහන්සේට ඒ අන්ත දෙක පේනවා. එයා අල්ල ගන්න නැති එක විතරයි තියෙන්නේ. නැත්නම් කොහොමද අත්දරින්නේ
කොහොමද? දැන් එයා අතාරින එකට කලින් මට අතාරින්න පුළුවන්ද බලන්න. එතකොට ඒ තත්ත්වෙ වෙයි. ඒ කරන එක ඉතින් මං කියවනේ Tamanට අයිති වැඩක් කියලා. ඔබ දැක්කේ නැතුව ඔබ ගැන කතා කරලාට වැඩක් නැහැ. අන්ත දෙක දකින්න. සෝඋබන්තේ විදිත්වා. ඒකයි මේ දකින්න දැනගන්න දකින්න කෙනාට තමයි ධර්මයේ තියෙන්නේ. ඥානතෝ පස්සත එහෙම නැත්නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ ඕන් ගිහින් භාවනා කරන්න කියන්න පුළුවන්. අපි භාවනා කර කර ඉද්දී අවබෝධ වෙයි කියලා කියන්න පුළුවන්. මම ගිහින් සමාධිය වඩ වඩා ඉන්න එතකොට අවබෝධ වෙයි. නැත්නම් ඔය ආයතන ගැන බල බලා ඉන්න. නැත්නම් ඔය තියෙන ඒවායි අනිත්‍ය බල බලා ඉන්න. එතකොට අවබෝධ වෙයි. ඈ? ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බල බලා ඉන්න. එතකොට අවබෝධ වෙයි. ඕක මධ්‍යම ප්‍රතිපදාවද නැද්ද කියන එක තේරුම් ගන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ. කවුරු හරි කිව්ව පළියට අනිත්‍ය දුක්ඛ අනාත්ම බල බලා ඉඳලා සතර මහා ධාතු බල බලා ඉඳලා ක්‍රමන කරන ඕන භවනා අදා ගන්න. ඒක මධ්‍යම ප්‍රතිපදාවද නැද්ද කියන එක තේරුම් ගන්න තමයි මේ බොහොම කෙටි සතර පද ධාතාව දේශනා කරන්නේ. සෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පත සම්රෝමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්ඡක. ඒකයි අපිට දැන් බුදුදහම අවශ්‍ය වෙන්නේ. කවුරුවත් කියපු කඩියට නෙමෙයි Tamanට පුළුවන් වෙන්න ඕන මේ ධර්මයේ ඒහිපස් එකයි කියන්නේ ඒකයි. සම්දිත්තිකයි කියන්නේ ඒකයි. Taman තුලින් මේක දකින්න ඕන. දකින්න පුළුවන් Taman තුලින්. අනුන්ගෙන් අහලා නෙවෙයි. සම්දිත්තිකයි කියන්නේ Taman තුලින් දකින්න පුළුවන් මේ. එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍යයක්. එන්න බලන්න. එහි පස්සේ. ඒක ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරපු එක තමයි කිව්වේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කාටද? දන්න දකින්න දෙනාට. ඥානතෝ පස්සතෝ. එහෙම නැති කෙනාට ආශ්‍රව පහ කරන්න පුළුවන් කියලා මම දේශනා කරන්නේ නැහැ කියලා එක පැහැදිලිව කියනවා. සබ්බාසව සූත්‍රයේ පටන් ගන්නෙ මෙහෙම. මෙහෙම ආශ්‍රව තියෙනවා. මේ ආශ්‍රව ප්‍රහාණයක් කරන්න පුළුවන් ඥානතෝ පස්සතෝ කියන ඒ කෙනාට විතරමයි. න අඥානතෝ. නොදන්න නොදකින කෙනාට නම් නිවේයි මේ ආශ්‍රව පහ කිරීම කරන්න පුළුවන්. හරි? කේ බුද්ධ වචන. ඒකට තමයි මේ ධර්මය අහන්න ඕන දැනගන්න ඕන. ප්‍රාන්තවලට නොපැමිණ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දස්සනේන සම්පන්න. දිට්ඨීන්ට පැමිණෙන්නේ නැතුව අනුපගම්ම පැමිණෙන්නේ නැතුව දෘෂ්ටීන්ට වැටෙන්නේ නැතුව ඇති වෙන්න ඕන සීලයක් තියෙන. දෘෂ්ටි වල ඉඳන් මොනවා කළත් හරියන්නේ නැහැ. මොකද ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. දැන් දෘෂ්ටියක ඉඳගෙන පුළුවන් නේද ඔය භාවනා ටික කරන්න? ඔය අන්තවල ඉඳගෙන පුළුවන් නේද අනිත්‍ය බල බලා ඉන්න? අනේ බෙරයක් තියෙනවා. ඔය බෙරේ අනිත්‍ය 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 අනිත්‍ය. මධ්‍යම ප්‍රතිපදාවද අන්තය? අන්ත එක නෙමෙයි දෙකකම ඉන්න. පස්සන්තෙත් ඉන්න පස්ස සමුදයත් අනිත්‍ය අනිත්‍ය බලලා සමහර විට දෙවෙනි අන්තෙන් සමහර විට පොට්ටක් ඉඳෙන්න කෙනෙකුට පුළුවන් වෙයි. අසානිත්‍ය අසානා. ඔක මධ්‍යම ප්‍රතිපදාවද කියලා නුවණින් බලන්න. මච්චේ සූත්‍රයට අනුව ඔය මැදුම් පිළිවෙතද ඔය වඩන්නේ? කියයි යන්නේ අපි නම් විදර්ශනා වඩන්නේ. ගෙන් අහන දැන් සමතේ නෙමෙයි අපිට විදර්ශනා වඩන ඇසි. පිනන් වඩන්නේ විදර්ශනා කියලා කියනවා. ඉතින් විදර්ශනා නම් වඩනවා ඇති. ඉතින් ඔක මධ්‍යම ප්‍රතිපදාවද නැද්ද කියන එක ධර්මයට අනුව බලන්න. එහෙම බලන්න පුළුවන් ධර්මය අහන දකින්න ගෙනාට. මේ තේරුම් ගන්න නොදැන කරන භාවනාවලින් යම් කිසි දෙයක් වෙයි. හැබැයි මාර්ගඵල නම් ලැබෙයිද කියන එක සෝවන් වෙන්න පුළුවන් වෙයිද කියන එක නම් ධර්මයට අනුව නම් මේ වෙන්න බෑ. මොකද මැදුම් පිළිවෙත තියෙන්නේ මේ මොකද්ද කියන එක මේ පෙන්වන්න නේද? අන්ත දෙක අත්හරින්න කියන්නේ සෝභය. බ්‍රහ්මලෝකේ නම් යයි ඉතින්. බ්‍රහ්මලෝකේ යන්න පුළුවන්. දිවට උගන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙන්න බෑ. මෙතෙන්ට එනවා නම් හොඳයි. මෙතෙන්ට නෙමෙයි එන්නේ. සතර අපායට යන්නේ. ඔකයි ප්‍රශ්න.
මේක වඩන්න ඉස්සෙල්ලා කිප් කර්ම තිබුණොත් එහෙම අතර අපායට.
තිබුණත් නෙමෙයි කර්ම තියෙනවා. කර්ම නේ කරන්නේ. මොනවාද නැත්තේ? පව් කරන්නේ නැද්ද? දිව්‍ය ලෝකේ ගියොත් කාම සම්පත් විඳින්නේ නැද්ද? పంచకామే ఉపరిమేట విందిన్నే దివ్య లోకం. එතකොට ඒ පින්ද කරන්න. අලෝභ අදෝස හිද්ද හදන්නේ ලෝභ දෝස හිද්ද. ලෝභ දෝස මොහොයි. දිව්‍ය ලෝකේ ඕන්නේ මේ මේ ලෝකේ බලන්න ඔක්කොම තියෙන කෙනෙක් හැමදේම තියනවා නම් එයා ලෝභ දෝස මෝහ හිද්ද හදන්නේ අලෝභ දෝස මෝහ හිද්ද. කාම සම්පත්තිය තව තව විඳිනවා මිස තියෙන කෑම જાති ඔක්කොම ගොඩ ගහගෙන කනවා මිස. ඈ ඒකෙන් මිදෙන්න උත්සාහ කරයිද ඔක්කොම හම්බ වෙනවනේ. ඔක්කොම හිතන දැන් දිව්‍ය ලෝකේ හිතන හිතන දේ හම්බ වෙනව නේද? දැන් ওই කටින පූජාව වල වැඳ වැඳ ඉතින් කපුරු පූජා කර කර මොකද කියන්නේ? සර් එමණක් ඉන්නේ ආමේශ පූජාව අනුමත හිතුව පැතුම් අම්මත් දිවි ලෝක යන්න නේද හදන්නේ හිතන හිතන දේ ලැබුණොත් කොහොමද හිතීද මේ ලැබෙන්නේ නැතුව මේ
ආමේශ පූජාව අනුමත කරලා තියන්නේ
ඇයි හිතුව පැතුම් සම්පත් ඔය දැන් ලැබෙන්නේ නැතුවත් මෙහෙමනම් ওই ටික ලැබුණොත් කොහොමද හිතීද මාර්ගයේ වැඩෙයිද මධ්‍යම ප්‍රතිපදාවේයිද ලෝකයේයිද දැන් මේ ඕවා ලබා ගන්න බැරි හින්දානේ මෙතෙන්ටවත් ඇවිල්ලා තියෙන්නේ නැත්නම් අර හොඳ මොනවා හරි හම්බ වෙනවා කිව්වොත් මේ පැත්ත බලා දෙන්නේ
නැහැ
නෑ ඒක නෑ අනරේ මොනවද නිකන් බෙදෙනවා මෙහෙයි ඒකත් අරගෙන තමයි මේ ඉන්නේ.
ඒක අරගෙන ඉන්නේ
කවුද? සර් සමාවෙන්න. ඒ ඔය ආමේශ පූජා අනුමත කළා කියන්නේ.
ඉතින් ධර්මයේ දන්න අයට නෙමෙයි මේ ධර්මයේ දකින අයට මම කියන්නේ.
ඒ අයට ප්‍රතිපදිත.
මේ උපයන්තය දකින අය. සෝ උපන්තේ විදිත්වාන. ඒගොල්ලන්ට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඕක නදන්න අයට නෙමෙයි. විදර්ශනාවේ අවසානයේ තමයි මෙතන කිව්වේ මේ මධ්‍යම ප්‍රතිපදාව වඩනකොට තණ්හාව ක්ෂය වෙනවා තණ්හාව නැති කරන්න ඕවා කරලා නම් තණ්හාව නැති කරන්න හම්බ වෙන්නේ නැහැ දිවී ලෝකෙ ගිහින්න තින් කර 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 එහෙමෙහි
ගිහින්න
එන්නගෙන කන් හිතන්නකෝ දැන් අපි හිතන හිතන දේ ලැබෙනවා නම් අපේ තණ්හාව අඩු වෙයිද වැඩි වෙයිද කියයි දැන් හිතන හිතන දේ ලැබුණොත් එහෙම මෙතන භාවනා කර කර ඉන්නේ නැහැ එහෙම හොඳ වෙලාවට ලැබෙන්නේ නැහැ ඒ වගේ ලැබෙන තත්ත්වක හිටියොත් මේ මට්ටමේ නෑ ඕක තමයි මේ සසර යන සත්‍යයේ එතකොට මේ අත්තරින්න තියෙන අන්ත ගැන හොයන්නේ නැහැ. දැන් අර කරගන්න දෙයක් නැති හින්දා දුකයි කියලා පේන හින්දා මේව ලබා ගන්න හැදුවට ලැබෙන්නේ නැහැ. මොනවා කරන්නේ? ඒකත් ආයි ටිකක් ලැබෙනකොට මෙතෙන්ට එන්නේ නැහැ. ඒවට යනවා මිස. ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් මේක අවබෝධ කරගත්තේ නැත්තම් ඉන්නේ භයානක තත්ත්වයක. මේ ධර්මයේ දැක්කේ නැත්තම් මෙතෙන්දීවත් මේක අවබෝධ කරගත්තේ නැත්තම් ආයෙ හම්බ වෙන්නේ නම් නැහැ. මොකද යනවා සතර. අපේ පුරුදු බලව. අපේ පුරුදු ඒ තරමට සංසාරේ යන පුරුදු බලව. හරි, ඕක කඩන පුරුද්ද නෙමෙයි. ටික කඩනවා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාවට නම් එන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්නේ. මධ්‍යම ප්‍රතිපදාවට ආවොත් අන්න සහතිකේ දෙනවා බුදුහාමුදුරුවෝ. ඒ සතර අපාගත වෙන්නේ නැහැ. හැබැයි මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැතුව මොනව කළත් දැන් දිව්‍ය ලෝකයයි. ඒ වුණාට ආයේ සුගතිය යනවාද කියන එක නම් ඉතින් මේ එක සැරයක් සමහර විට හම්බ වෙයි. හිතපු ගාන ලොතරැයියක් ඇදෙනවනේ නේද? ටිකට් 1000ක් විතර ගන්නකොට සමහර විට එකක් ඇදෙන්න පුළුවන්. හැබැයි එතන 999 සැරයක්
විඳින්න ඕනේ.
පෙරදිලා තමයි නේද? දෙවක බුදුරජාණන් වහන්සේ වෙන්නන්නේ උපමාව දෙන්නේ ලොතරැයි නෙමෙයි අර නියපොත්තට ගන්න පස්සේ. මහ පොළොවේ තියෙන පස්සෝයි නියපොත්තේ උඩ තියෙන පස් ටිකයි ආයේ සුගතියන්නේ මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක්. දැනගන්න ටිකෙන් වැඩක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවට වැටුණොත් හරි. මධ්‍යම ප්‍රතිපදාවට වැටුණොත් විතරයි තණ්හා උච්චය කරන මාර්ගයට වැටෙන්නේ. මේකනේ මේ කියලා තියෙන්නේ. වෙන විදිහක් නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොනවද? මේ අන්ත දෙකට වැටෙන්න බෑ. අන්ත දෙකේ ඉඳන් අපි තණ්හාව නැති කරයිද කියලා අහන එක ඉතින් අර උපමා දීලා තියෙන්නේ අර ගින්දරට දර දානකම අනේ මේ ගින්න නෙවෙයිද කියලා අහනවා වගේ දෙයක් නේද? මොකද මේක තව කෙනෙකුට ඇදලා දාන්න බෑ. තමන් තමන් අවබෝධ කරගෙන මාර්ගයට වැටෙනවා මිසක් නේද? බුදු කෙනෙකුටවත් බෑ කෙනෙක්ව ඇදලා දාන්න මාර්ගයට. මෙහෙම දෙයක් තියෙනවා කියලා පෙන්නන එක විතරයි කරන්න පුළුවන්. ඒකට වැටෙනවද නැද්ද කියන එක තමන්ගේ වැඩ. හරි? දැන් ඉන්නේ ලෝකේ යනවා කියන්නේ තණ්හාව වැඩි කරන මාර්ගයේ ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාව තමයි තණ්හාව අඩු කරන මාර්ගය. ඒක මධ්‍යම ප්‍රතිපදාවට වැටුණොත් විතරයි සහතිකයක් තියෙන්නේ. ඔන්න දැන් තණ්හාව අඩු කරන මාර්ගයට වැටෙනවා. ඒකට තමයි මේ බුදුදහමක් අහන්න ඒකේ ප්‍රයෝජනේ ගන්න කියන්නේ. නිකන් උත්සාහ කරන පළියටම ඕක ඉන්නේ නැහැ. උත්සාහය අවශ්‍ය තමයි. දහම අහන එක, දහම තේරුම් ගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. ප්‍රඥාවන්තයන්ට, ප්‍රඥාවන්තයන්ට තමයි බුදුදහම කියන්නේ. කුසල් රටමහ කුසල් නෙමෙයි මේ ධර්ම අවබෝධ කරන්නේ. රටමහ කුසල් ඉතින් අර 31 තලයේ හොඳ තැන් වලට ඒවයි විපාක. රටමහ කුසල් කරලා ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ රටමහ කුසල් කරපු හින්දා තමයි විශාකාව අනේ පිනුසිනානු තාමත් සසරේ යන්නේ. මේකවල නිවන් දැක්කේ නෑ. රහත්තුන්නේ. අද මෙතන දැන් එක එක ආකාරයට කිව්වේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවද කියලා බලාගන්න එහෙම. ඒ තමන් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගත්තොත් එදාට උන්නයි කී ටික ටික හරි වැඩ. එකපාර අවබෝධ කරගන්න එක නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද දැනගත්තු කෙනා. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා ඊට පස්සේ කොච්චර කල් ගියත් ප්‍රශ්නයක් නැහැ. නිවේ ලෝකේ ගියත් ප්‍රශ්නයක් නැහැ සම්මාදිට්ඨිය ඇති කරගෙන.
අවබෝධය තියෙනවා.
සම්මාදිට්ඨිය නැතුව දිවේ ලෝකේ ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි? සම්මාදිට්ඨිය කියන්නේ මේ මැදුම් පිළිවෙත මොකක්ද කියලා දකින්න පුළුවන්කම. මාර්ගය මොකක්ද කියලා දකින්න අවබෝධ කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ අන්තවලට වැටුණොත් මාර්ගයේ නිවේයි කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නේද? අපි මාර්ගේ වඩනවා කියලා මාර්ගේ වඩනවා කිය කියා ඉඳලා අන්තයකට වැටිලා අන්තේ වැඩ වඩා හිටියට මාර්ගේ වැඩෙනවද නැහැ. ඒතකොට සම්මාදිට්ඨිය නැහැ. හරි දැක්ම නැහැ. හරි. ඒකට දුක මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය මොකද්ද කියන දැක්ම නැහැ. නැත්නම් ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගය මොකද්ද කියන දැක්ම නැහැ. රූපේ මොකද්ද? රූප සමුදය නිරෝධේ මාර්ගය කියන දැක්ම නැහැ. සලායතනේ මොකද්ද? සලායතන සමුදේ සලායතන හටගන්නේ ඇයි? සමුදේ කියන්නේ. සලායතන නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද කියන දැක්ම නැහැ සම්මා දිට්ඨිය නැහැ හරි දැන් ඕවා ගැන දැක්මක් එනවා මේ මේ දැන් පේනවා ඇති සම්මා දිට්ඨිය මෙතෙන්ට දැම්මනම් ඔය අන්තවලට වැටෙන්නේ නැහැ කියන එක පස්ස නිරෝධය කියන එක මේ ආයතන නිරෝධ කියන එක ලෝක නිරෝධ කියන එක ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන එක රූප නිරෝධ ඔක්කොටම ගැලපෙනව නේද අර කියන ටිකමයි මේ වෙන පැත්තකින් කියන්නේ. අතීතෙත් නෑ වර්තමාන අනාගතෙත් නෑ වර්තමානෙත් නෑ. දැන් බෙරයක් හදනකොට අතීතේ නේද ඉන්නේ? පෙර අත්දැකීම නේද ඔතෙන්ට අරන් ගත්තේ. වර්තමානේ කියලා හිතාගෙන හිටියට අතීතේ ජීවත් වෙනවා. අතීතෙන් ගත්තු එක දැන් ඒක ගැන හිත හිතා ඉන්නේ. පෙර අත්දැකපු බෙර එහෙනම් සද්දය ඇහුවේ මේ මොහොතේ ඒකට අදාළ බෙරයක් සකස් කරලා සමුදය සකස් කළා කියන්නේ දැන් අතීත අත්දැකීම නේද උතෙන්ට ගෙනෙන්නේ නැහැ ඒ අතීතේ නේද ඉන්නේ අතීතේ ඉඳන් මොන භාවනාව කළත් කියත හැකිද දැන් මේ අතීත අන්තේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්න පුළුවන්ද ඒක බැ මේක දකින්න ඕන දැන් මේ මේක හටගන්නේ කොහොමද කියන එක දකින්න ඕන මේ මොකද්ද මේක හටගන්නේ ඇයි ඇත්තටම මේක මොකද්ද සමුදේ මොකක්ද ඔය දෙක තමයි දකින්න කියන්නේ ඒ ඒක දකින්න කලින් මේ හටගත්තු දේ මොකද්ද සමුදේ මොකද්ද කියලා දකින්න එතකොට තමයි මේ දැක්මේ ඒ දකින්න කෙනාට තමයි ඔය කරන දේ කරන්න තියෙන්නේ. ආ අටගෙන නිරුද්ධ වෙන උදේවය අනිත්‍ය ඔය ටික කරන්න තියෙනවා. හැබැයි ඒ කරන්න කලින් මොකක් ගැනද මේ අනිත්‍ය බලන්නේ? මොකක් ගැනද උදේවය බලන්නේ? ඒ දැක්මක් එන්නවා. මේකෙන් නැතුව ඒව බලබල හිතියට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ කියන්නේ මේකෙන් පේනවා අන්ත එකයි ඉන්නේ කියලා. නේද? ලෝකයේ අන්තේ ඉඳලත් බෑ ලෝක සමුදයේ අන්තේ ඉඳලත් බෑ අනවක තේරුම් ගන්න දුක කියන අන්තේ ඉඳලත් බෑ දුක්ඛ සමුදයේ අන්තේ ඉඳලත් බෑ ඒ දුකේ හිටියොත් දුක් විඳින්නේ සමුදයේ හිටියොත් දුක් ආය ආය හට ගන්නවා මේ ඔය දෙකේම ඉඳලා හරියන්නේ නැහැ නේද මාර්ගය කියන්නේ නිරෝධයයි මාර්ගය නිරෝධයයි මාර්ගය يعني සමුදය ප්‍රහාණය වෙන එක. සමුදය ප්‍රහාණය වෙන්න නම් සමුදය මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒක ප්‍රහාණය කරන්න. මැද නොයලෙන කියන්නේ ඒක මාර්ගය වඩනකොට වෙන දෙයක්. ඉස්සෙල්ලා අන්ත දෙකට නොයැටෙන ඔව් දැන් මැද නොය පස්සෙන් ගන්නකො දැන් පස්ස ඒකාන්තයක් පස්ස සමුදේකාන්තයක් පස්ස නිරෝධේනේ මැද. ඒකයි මැද්දට එන්න නම් නිරෝධේ කියන එක අත් දකින්න මට්ටමකට එන්න ඕන. ඒක නිකන් කතා කර කර හිටියට හරියන්නේ නැහැ. ඒක තමයි ඒක අමාරුයි කියන්නේ ඒ වෙන මට්ටමට මාර්ගේ වැඩෙනකොට තමයි ඒ තණ්හාව ක්ෂය වෙන්නේ. ඇලෙන්නේ නැතුව. දැන් අපි අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ කිව්වට වර්තමානිය ඇලියදී ඉන්නේ. ඒ ජීවත් වෙන එක නවත්තන එක තමයි මේ තව විදිහට කිව්වොත්. ජීවත් වෙන්නේ කවුද? තමයි. ඒක වටිනව අර අන්තවලට ඉන්නවට වඩා. ඊට පස්සේ වර්තමානයේ ඉන්න තමන්ගෙනුත් මිදෙනකොට තමයි මේ මැද තැවරෙන්නේ. දැන් ඉතින් වර්තමානයේ ඉන්න තමන්නේ නිවන් දක්වන්න හදන්නේ. ඒ තමනුත් නැති වෙනකොට තමයි නිවන්. මම ඉන්නේ මැද කියලා නේ කියන්නේ. මං අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ මං ඉන්නේ මැද. මේ මැද ඉන්න මම එයාට මොකද ඒ ඒ ඒවා ටිකක් ගැඹුරුයි. ඉතින් ඒක ගැන කතා කරන්න කලින් අන්ත දෙක කතා කරලා ඒවයි මිදෙන්න බලන්න. එකයි නම් තේ විදිහෙන් රහතන් වහන්සේ කොහොමද ඒ විදිහට අපි ඉන්න ඕන කිව්වට ඒක හොඳයි. ඕන කිව්වට ඉන්න බෑ ඒකට අදාළ දේවල් කරලා ඒ සම්පූර්ණ කරනකන් හිත ඒ මට්ටමට දියුණු වෙනකන් නේද? එහෙම නැත්නම් ඔය වචන මාත්‍රයක් විතරයි. මම නම් ඔය ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ මම නම් නැද ඉන්නේ. ඔක වචන මාත්‍රයක් විතරයි. මේ ධර්මයේ දැකලා නෙමෙයි ඔය කියන්නේ. නේද?
ඒක
නුගලින් බලන්න. ඇසීම කියනකොට අන්ත දෙකෙන් මිදුණද? ඒකත් පටිච්ච සමුප්පන්නයි කියලා බලන්න. ඒ බලන්න දැන් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ඇසීම කියලා හිටියත් අපි පස්සේ අන්තයකට අහු වෙලා නේද කියන්නේ. පස්ස සමුදේන්න මිදිලා. ඇසීමට අනුව ලෝකෙට අයිති දේවල් සම්බන්ධ කර කර හිතන්නේ නැහැ. සමුදේ. ඒකත් ලොකු දෙයක්. සද්දයක් ඇහුණා කියලා නවත්තන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. හරි මතක තියාගන්න තාම ඒකෙත් පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන් නම් නේද? එතකොට අන්න ඒ අන්තෙත් තල්ල ගන්න. අන්ත දෙකට වැටෙන්නේ. ඒක තමයි දැන් සිහිය පිහිටුවට මදි ඒකේ නොවන සම්පජානේ දෙන්න ඕන පටිච්ච සමුප්පන්න බව දකින්න. පටිච්ච සමුප්පන්න. ඉතින් ඉස්සෙල්ලා සිහිය දියුණු කරගන්න අර ඇසෙන දේ ඇසීමක් කියන මට්ටමටවත් يعني අපි පුරුද්දට ඊළඟ මට්ටමට යනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද සත්‍යයක් අහන්න ලෝකෙ දෙයකට සම්බන්ධ නොකර? පුළුවන් නම් කියන කොයි සත්‍යයද මම සම්බන්ධ නොකරයි කියන සත්‍යයක් විතරයි. ටිකක් අහගෙන ඉඳලා බලන්න. සද්දෙන් ඒ කරන්න නවත්තන්න පුළුවන්ද කියලා. කොයි සද්දේද කියලා බලන්න. එහෙම අහගෙන ඉති. කොට ඇහෙන සද්ද ටික අහගෙන ඉන්න බලන්න. අපි හොඳට සිහිය පිහිටෝම්. ඈ S2 පියාගෙන ඇහෙන සද්ද විතරක් බලන්න සද්දයක් සද්දයක් කියලා නවත්තන්න පුළුවන්ද කියලා. මොනවාම හරි සද්දයක් ඇහෙනවද කියලා බලන්න. ඇහුනේ ඒක ඇසීමක් විතරයි කියලා නේද හිතන්න පුළුවන්. මෙන්න මෙහෙම සද්දයක් ඇහුණා. අර වාහනේ සද්දයක් ඇහුණා. ඒක ඇසුණා විතරයි. ෆෑන් එකේ සද්දයක් ඇහුණා. ඇසුණා විතරයි. ඈ? ෆෑන් එක. ඒක තමයි ඔක ප්‍රායෝගිකව කරනකොට බලන්න අපේ පුරුද්ද බලවත් නේද? ඔව්. කෙලස් බලවත්. ඕක ඉතින් මේ ජීවිතේ කරපු පුරුද්දන්නේ සංසාරේ අනවරාග සංසාරේ අපු පුරුද්ද. සත්‍ය ඇහෙනකොටම ලෝකෙ දෙයක් ගැන නේද හිතෙන්නේ? කුරුල්ල කෑ ගහනකොටම එළියේ ඉන්න කුරුල්ලෝ කෑ ගහනවා කියලා නේද ඇහෙන්නේ? එළියෙන්නේ සත්‍යෙන්නේ එන්නේ මොකෙන්ද කියන අදහස තියෙනවා නේද? කුරුල්ලන්ගේ සත්‍ය. එහෙම නේද හිතෙන්නේ? දැන් එතකොට මොන අන්තෙද? පස්ස සමුදය. පස්ස සමුදය. බාහිර ලෝකෙට සම්බන්ධ කරපු ගමන්. අපි සද්දෙන් නවත්තලා නැහැ. සමුදය හදලා. ඒක තමයි දැන් ඕක කියන තරම් ලේසි නැහැ. ඒක තේරුම් ගන්න. අපේ පුරුද්ද බලවත් තින්දා පුරුද්දට අන්තය දෙකටම වැටිලා ඉවරයි. නේද? ඒ හින්දා තමයි මේක ඉස්සෙල්ලා දකින්න මේ අන්ත අඳුර ගන්න. මේක දැක්ක ගමන් හරි මං දැක්කා මං දැන් නිවන් දැක්කා කියනවා නෙවෙයි. දැන් තමන් ඉන්න මට්ටම තේරුම් ගන්න. මේ අන්තිනේ අන්තිනේ අන්තිනේ. ඒ දකින්න එක උදව් වෙනවා මාර්ගයට වැටෙන්න. දැක්ක පරියටම මාර්ගයට වැටුණා නෙවෙයි. යන්තෙට ගිහින් කියලා දකින්න එක උදව් වෙනවා මාර්ගයට වැටෙන්න. නෑ ඔබ කියපු ගමන් හිතෙන්නේ නෑ මම නම් ඔය අන්තවල නෑ කියලා කරන්නේ කියලා. එහෙම කරන්න බෑ.
බෑ බෑ අපිට හිතෙනවා මේ අන්තයට ගියා කියන ගිය වෙලාවට හිතෙනවා.
ලෝකේ තියෙන දෙයක් අපි සම්බන්ධ කරනවමයි නේද සත්‍යයක් කියන්නේ. මේක සම්බන්ධ නවත්තනවා කියලා දැන් සත්‍යය ඇහෙනකොටම සම්බන්ධ කරනව නේද? සම්බන්ධ කරලා එතනින් එහාට හිතන එක නවත්තන්න පුළුවන් ඔය මට. අන කුරුල්ලෙක් ඉන්න ඒක ඉවරයි. අන කාර් එකක් යන ඒක ඉවරයි.
බවේ
සකස් කරගෙන එකක් කරගෙන එතනින් එහාට ගෙනියන්න. ඈ දැන් එහෙම දැනගන්න කොටත් තේරුම් ගන්න තාම ලෝකේ. හැබැයි සාමාන්‍ය ලෝකය හිතන මට්ටමට පොට්ටක් එහා ගිහිල්ලා දැන් සිහියක් පිහිටනවා සතියක්. සතිය පිහිටනවා. සතිය පිහිටුවට තාම සති සම්පජන්නේ පිහිටලා නැහැ.
සම්පජන්නේ
ඈ ඒක දැන් ධර්මයට අනුව තේරුම් ගන්නවා. දැන් වැඩීම වඩන්නේ කොහොමද කියලා ඇහුවට ඔක කරන්න බෑ. මේක තේරුම් ගන්න. මොකද්ද මේ කියලා තමන් දැනගන්න. නැත්නම් මම භාවනා කරනවා කියලා තමන්ම රැවටෙනවා. සිහිය පිහිටන එක හොඳයි සිහිය පිහිටන්නේ නැතුවට. සමුදය හැදෙන්නේ නැහැ කියන්න බෑ. දැන් සිහිය පිහිටුව පලියටම මැදුම් පිළිවෙත වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒ වුණාට සිහිය පිහිටීමෙන් තමයි පටන් ගන්න. දැන් සිහියත් පිහිටන්න බැරි කෙනාට එතනින් එහාට දකින්නවා කියන එක කරන්න පුළුවන්ද කියලා දැන් පේනවනේ. ඉතින් සිහිය පිහිටන්න පුරුදු කරගන්න. ඒ සිහිය පිහිටන කෙනාට තමයි එතනින් එහාට නුවණක් ඔකේ යොදවලා බලන්න
පුළුවන්.
එතන ඔව්. සතිය විතරක් නෙමෙයි සමාධියත් අවශ්‍යයි. සති සමාධි දෙකම ඕන ඔය වැඩේ කරන්න. ඈ සිහිය පිහිටන කොට හිත වෙන කොහේ හරි දුවනවා නම් ඒ වැඩේ කරන්නත්. එතකොට පේනවා මේක සමාධියත් ඕන. සතියත් ඕන. ඒක ඉතින් නුවණින් බලන්න. ඕක දැන් මේ අපි හිතරවට්ටගෙන හරියන්නේ නැහැ. හරි. අඩු ගානේ අර දිගින් දිගට යන එක නවත්තන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක්. ඒක උඩ සිහිය පිහිට. දිගින් දිගට යන්නේ නැහැ කියන්නේ සිහිය පිහිට. නේද? රැවටෙනවා තමයි ඒ වුණාට සිහිය පිහිට. ඒ සිහිය පිහිටන කෙනාට දැන් ධර්මෙ දන්න කෙනාට ඔන්න එතනින් එහා බලන්න පුළුවන් කමක් නැහැ. නේද? දැන් මේ ධර්මය අහලා අන්ත දෙක මොකක්ද කියලා දන්න කෙනාට ඔන්න එතකොට අතෙන්ට ගිය අන්තිම මේ අන්තය කියලා හිතට පෙන්වන්න පුළුවන්. මේ පස්සන්තේ මේ සම්තය. මේ පස්සන්තේ මේ සම්තය. මේ පස්සන්තේ මේ සම්තය. නැතුව හිතලා හරියන්නේ නැහැ. මං ඔය අන්තේ නෑ. මං ඔය අන්තේ නෑ. වැටෙන්නේ නෑ කියලා. ඒක කරන්න බෑ. ඈ ඉබේම එනවා කියන්නේ ඉබේම එනවා තමයි. ඒක තමයි අපේ පුරුදු බලවත් කියන්නේ. නේද? දැන් අපි මැදුම් පිළිවෙත වඩන්න නෙවෙයි පුරුදු කරලා තියෙන්නේ. සසරේ යන පුරුද්දනේ තියෙන්නේ. ලෝකේ යන පුරුද්දනේ, ලෝකේ බාර ගන්න පුරුද්දනේ. ඒක කඩන්න නම් දැන් හොඳ සිහියකින් මේක බලා ඉන්න වෙනවා. මෙහෙම වෙනවා කියලා දැක දැක බලා ඉන්න වෙනවා. මෙන්න රවටනවා, මෙන්න රවටනවා, මෙන්න රවටනවා. එහෙම වෙන්න. ඒ හිතුවට හරියන්නේ මං රැවටෙන්නේ නැතුව ඉන්නවා. මං රැවටෙන්නේ නැතුව ඉන්නවා හිතුවට ඒක වෙන දෙයක් නෙවෙයි. අපි පෙන්වන්න ඕන මෙතන රැවටුණා. මෙතන රැවටුණා. මෙතන රැවටුණා. එහෙම දකින්නකොට දකින්නකොට ඔන්න කවදා හරි නවත්තයි රැවටෙනවා. නේද? හිත දකිනා ඔය රැවටෙනවා. ඔය රැවටෙනවා. ඔය රැවටෙනවා. එතකොට ඊළඟ සැරේ රැවටෙන එක නවත්තයි. එහෙම නැතුව නෑ මං ධර්මයේ දන්නා මං රැවටෙන්නේ නැහැ කියලා බලන්න හැදුවට අපේ පුරුදු කෙලෙස් බලව ඒක තමයි කියන්නේ මේ පුරුදු බලවත් කියලා. මේ බලවත් පුරුදු එක සැරේ කඩන්න බෑ. කඩන්න උපක්‍රමයේ තමයි සිහිය පිහිටන එක, සමාධිය වඩන එක, ඒවයින් ඒ වඩන එක මැදුම් පිළිවෙත නෙවෙයි. මැදුම් පිළිවෙතට වැටෙන්න
සතිය
එතන දැන් මෙහෙමයි ඕන දැන් අපි කැමති නැහැ අපි රැවටුණා කියලා හිතන්. එහෙම එකකුත් තියෙනවනේ. මම රැවටුණා කියලා හිතන්න කැමතිද? ඔය භාවනා කරනකොට පිළිගන්න කැමතිද?
හිත
පිළිගන්නේ නැහැ. මම කොහොමද රැවටෙන්නේ? මම දන්නවා නිකන් ධර්මයේ දන්නවා මම භාවනා කරනවා මම කොහොමද රැවටෙන්නේ? නේද? ඔව්. ඒ එහෙම කියවුණහම දැන් දකින්නයි ඔතන දක්ෂ වෙන්න ඕනේ. රැවටුණා නම් රැවටීම මොකද්ද කියලා දකින්න. මන් රැවටෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒ දැකීම පැත්තටවත් යනවා. එතකොට මේ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් හම්බ වුණේ නැහැ. මම අහපු ප්‍රශ්නේ කොතනද ඇහුවේ? භව කියන්නේ මොකද්ද කියන්නේ? භව, ජාති, ජරා මරණ කියන්නේ මොනවද
කියන්නේ?
අන්තවල ඉන්නකොට දැන් තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ අපි හිතාගෙන ඉන්නේ ආ දැන් කරන කර්ම වලට ඉතින් අනාගතේ ජාති චරා මරණ හිතන්නේ. මේ මොහොතේ පිනක් කළොත් ඉතින් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තමයි විඳවන්නේ. මේ මොහොතේ පවක් කළොත් අපායි ගිහින් හරි දිව්‍ය ලෝකෙ ගිහින් හරි ඉතින් විපාක වෙන්නේ. ඒ ඔක්කොම අනාගතේට දාලා තියෙනවා. දැන් කරන පින් අනාගතේ නෙවෙයි. කවුද විඳින්නේ?
සක්කායි
නෑ. ඇහුවේ ඉතින් පින් ටිකක් කරගත්තට වරදක් නෑ. ඉතින් වරදක් නෑ. කවුද ඔවා විඳින්නේ? කාට විඳින්නද පින් කරන්නේ? ඔය බව පැවැත්මක් දීපු මට නේද ওই ටික එකතු
කරන්නේ?
සක්කාය දිට්ඨියෙන් හදපු මාව සතුටු කරන්න නේද ඔය? ඒ ටික කරන්නේ. එහෙම තමයි. දැන් Tamanta අපහාස වෙනකොට ඒව කතා කරන්න කැමති නෑ. ඒක ගැළපෙන්නේ නෑ අරදට. ගැළපෙන්නේ නැතුව නේ ගැළපෙනවා ඒක. දැන් භව ජාති. ජාති කියන්නේ මොකද්ද?
හටගෙන
උපදින එක නේ. ජාති හටගන්න ගැති උපදින එක. ජාතිය දුකයිද? දුකයි. උපදින එක දුකයි. මරණ එක දුකයිද? කොහොමද මරණ එක දුකයි කියලා දන්නේ? අනිත් අය මරණ මැරුණ මොහොතක් මතකද ගියාත්මකව? වෙන කොහොමද මැරෙන එක දුකයි
කියන්නේ? මෙතන දුක කියන්නේ සසර අතහැරලා යන මේ දුක.
දැන් උපදින එක දුකයි කියන උපදින වෙලාවේ මොන වගේ දුකක් දැනුණාද කියලා මතකද? මතක් කරගන්න පුළුවන්ද? තමන්ට දැනුණ දුක මතක් කරගන්න පුළුවන්ද තමන් උපදිනකොට?
අනුංගදේ
මතක් කරගන්න බෑනේ. මැරෙන මොහොතේ මොන වගේ දුකක් දැනෙයිද කියලා මතක් කරගන්න පුළුවන්ද තමන් මැරෙනකොට? අනු මැරෙනකොට
නේ.
එහෙනම් ඇයි දුක? උපදින එකත් දුකයිලු මැරෙන එකත් දුකයිලු දැන් දකින්න. මේ ඕක හොයන්න ඕනේ. ඇයි මං ඕක දුකයි කියලා හිතාගෙන
ඉන්නේ?
ලෙඩ වෙන එක ජාති ජරා ව්‍යාධි ගැන නෙමෙයි මං ඇහුවේ. ඒ දෙකත් අහන්න. මම ඇහුවේ ජාතියයි මරණයයි දෙපැත්තේ තියෙන දෙක.
ඒක
දැනෙන්නේ නැහැ.
මැද
නැති කරන්න හදන්නේ මොන දුක? ජාති දුක නෙමෙයි මරණ දුකක්
නෙමෙයි.
ඕහින්ද තමයි අර ප්‍රශ්න එන්නේ. ආ රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද, ලෙඩ වුණේ නැද්ද, මැරුණ නැද්ද, උපදින එක නම් ඉතින් කියන්න බෑ. දැන් පිටිකයි කරන්නේ නේ. දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුකයි. දැන් මේවා දුකයි කිව්වට දැන් දුක නැති කරන්න හදන්නේ කොහොමද? රහත් වෙන නිවන අවබෝධය. රහතන් වහන්සේ උපතනම් පෙන්නේ එක දිලා ඉවරනේ. මේ වයසට ගියේ නැද්ද, ලෙඩ වුණේ නැද්ද, මැරුණේ නැද්ද? ඒක සේරම වුණා දුක නැහැ. දුක කියලා කියන්නේ ওই ටිකට. දුක නැති කරාමත් ඒව ටික නම් වෙලා. මොකක්ද අවබෝධ කරගන්න? දුක අවබෝධ කරගන්න. දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ. මධ්‍යම ප්‍රතිපදාවේ හිටියා. රහතන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවද? අවතරන්න දෙයක් තියෙනවද රහතන් වහන්සේ? කළ යුතු සියල්ල නිම කරන ලදී කියලා නේද කිව්වේ? ඇයි තවත් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ? මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ මොකටද? රහත්ෙන්. රහත් වෙන කියන්නේ තණ්හාව ක්ෂය කරන, තණ්හාව ඉවර වෙන. නේද? මේ සම්රූමි මහා පුරුෂෝපී කියලා කියන්නේ. සෝ සිබ්බනි මච්චය. සිබ්බනිය කියන්නේ තණ්හාව අවසන් කරනකම් විතරයි මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ. තණ්හාව ඉතුරු නැතුව දුරු කළාට පස්සේ ආයේ අන්තවලට වැටෙනවා කියලා එකක් නැහැ. තණ්හාව කියලා එකක් නැහැ. දුක කියලා එකක් නැහැ. එහෙම වෙන්න ඕනේ නේ. නැති වෙන්න. දැන් ජාති දුක තියෙන්නේ කාටද? මරණ දුක තියෙන්නේ කාටද? ඔයගොල්ලෝ මැරෙනකොට දුකයි මේ වගේ දුකක් එයි කියලා බලලා තියෙන්නේ අනුන් මැරෙනවා දැකලා නේද? නැත්නම් අහලා. ඉපදෙනකොට දුකයි කියලා තියෙන්නේ අනුන් උපදිනවා දැකලා හරි අහලා හරි ඒවයින් නේද? උපදිනකොට දුකයි. ඒතේ ලෝකේ තියෙන ඒවා දැකලා ඊළඟට හිතන්නේ මමත් මෙහෙම වෙන්නේ නැහැ. මටත් මෙහෙම වෙයි. අපිත් ලෝකෙට අයිති, මමත් ලෝකෙට අයිති. එතකොට අනිත් ලෝකෙට අයිති අයට උන දෙයම මටත් වෙනවා. නේද? දැන් මේ මොහොතේ මම ඉන්නවා නම් මා අර අතීතේ උපදිනකොට අර වගේ දුකක් තියෙන්නේ. අනාගතේ මං දවසක මැරෙනකොට ඒ වගේ දුකක් ලැබෙනවා ඇති. ඔක තමයි අපිට ජාති දුකයි මරණ දුකයි කියලා දැනට ගන්න. හෙද? දැන් උපදිනකොට මේ දුක තියෙන්නේ නැත්තේ මම උපදිනකොට හිටිය හින්දා නේද? මම නේද ඉපදිලා තියෙන්නේ. දැන් මම කියන එක මොකද්ද?
දෘෂ්ටිය.
ওই දෘෂ්ටිය නැති වුණොත් එහෙම උපදීද? මම කියන කෙනා ඉන්නකොට මං උපදින්න ඇති ඒ කාලේ. දැන් මම කියන දෘෂ්ටිය නැති වුණොත් ඉපදුනේ කවුද? මම කියලා කෙනෙක් නැත්නම් දැන් දෘෂ්ටියක් කියන්නේ. දෘෂ්ටිය කියන්නේ මොකක්ද අර උපමාව දැන් වතුරට එවෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියන එක දෘෂ්ටියක් නේද? ඒක ඇත්ත ඇති හැටි දැකීමද? දැන් උන්ට බල්ලෙක් එළියේ ඉන්නවා කියලා දෘෂ්ටියක් නේද? ඉතින් හදාගත්තු වැරදි මතයක් නේද? ඒකට නේද දෘෂ්ටිය කියන්නේ? දැන් ඒ දෘෂ්ටිය තියනකම් ඌට හිතත හැකි අර ඉන්න බල්ලා උපදිනකොට මේ දුක තියෙන්නේ නැති, මැරෙනකොට මේ වගේ දුකකටපත් වෙයි නේද? දැන් ඒ බල්ලෙක් ඉන්නකම් නේද දෘෂ්ටියෙන් හදාගත්තු බල්ලා ඉන්නවා කියලා විශ්වාස කරනකම් නේද ඌගේ ජාති දුක, ඉපදුන දුකයි මැරෙන දුකයි ගැන හිතන්න පුළුවන්. මොකද ඇත්ත අවබෝධ කරගත්තොත් අපේ මට්ටමට අවුග දෘෂ්ටිය. එතන ඇති බල්ලෙක් නෑ දෘෂ්ටිය. දැන් අර ජාති දුකට මොකද වෙන්නේ? මැරෙන දුකට මොකද වෙන්නේ? උපදින්නේ කවුද? මැරෙන්නේ කවුද? ඒක තමයි මම අහන්නේ. දැන් මම කියන එක තියනකන් නේද උපදින්න මම ඉන්නේ නේද? මම කියන එක තියන කන්නේද මැරෙන්න මම ඉන්නේ. මම කියන එක දෘෂ්ටියක් නะ. දෘෂ්ටියක් කියලා දැනගත්තු දවසට
මැරෙන්න කෙනෙක්
ඉන්නවා. මැරෙන්න කෙනෙක් ඉන්නවද? උපදින්න කෙනෙක් හිටියද? ජාති දුක තියෙයිද? මරණ දුක තියෙයිද? දැන් මම ඉන්නවා කියලා මං මේ මොහොතෙත් ඉන්න අතීතෙත් හිටියා. ඒ හින්දා නේද අතීතේ මං උපදින්න ඇති කියලා කියන්නේ නේද? මං මේ මොහොතේ ඉන්නවා, මේ හිටිය මම අතීතෙත් ඉන්නේ නැහැ. එහෙම හිතනකම් නේද ඉපදුන මමෙක් ඉන්නේ. ඒ කියන්නේ දැන් අතීතෙත් හිටියා, මේ මොහොතේ, අනාගතේ. ඔකට මොකද්ද දීපු වචනේ? අතීතෙත් තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියුවා මොකද්ද කිවි? තියෙන
බව.
බවය තියෙනකම් නේද ජාතියක් තියෙන්නේ. දැන් මම ඉන්න බවක් තියෙනකම් අතීතේ මොකද වුනේ කියලා හොයන්න පුළුවන්. ඉපදුනාද නේද? මම ඉන්න බව බව තියෙනකොට නේද ජාතියක් ගැන කතා කරන්න පුළුවන්. බව නැත්නම් ජාති තියෙයිද? මම ඉන්න බවක් විශ්වාස කරන්නේ නැත්නම් ජාතියක් තියෙයිද? එහෙනම් දැන් බව පත්‍යා ජාති කියන්නේ මම ඉන්න බව අපිට තියෙනකන් තමයි අතීතේ ඉපදුන මමක් ගැන හිතන්න පුළුවන් නේද? මම හිටිය බවක්, මම කියන කෙනාට බව පැවැත්මක් දෙන තාක් විතරයි ජාතියක්. වතුරේ ඉන්න බල්ලට පැවැත්මක් දෙන තාක්කල් ආවේ බල්ලා උපදිනකොට මෙහෙම දුකක් විඳින්නේ නැති. නේද? බව කියන එක නැති වෙන්නේ දැන් ඒ බල්ලා පටිච්ච සමුප්පන්න මේ දෘෂ්ටියෙන් අවිද්‍යාවෙන් මුලාවෙන් හදාගත්තු බල්ලෙක් නේ ඔය කියලා දැනගත්තු දවසට. බව කයත්මක් දෙනවද අපි ඒක අතීතෙත් හිටියා දැනුත් ඉන්න අනාගතෙත් හිටියා කියලා. සතර මහා ධාතු කරනවද? පැවැත්මක් දෙනවද? නැහැ. ඇයි? හේතුන් නිසා හටගත්තා ඒක නැති වෙනව නිරුද්ධ. පටිච්ච සමුප්පාදෙන් දකිනකොට ඒ බල්ලට භවයක් තියෙනවද? අතීතේයි දැනුයි අනාගතේයි පවතින බවක් වෙනවද එතකොට? නැහැ. භවයක් නැත්නම් ඔගේ ඉදීමන් ඥාතියක් ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ ධර්මයේ දකින්න අපිට පුළුවන් ද වතුරේ ඉන්න බල්ලාගේ ඥාතියක් ගැන කතා කරන්න? මරණයක් ගැන කතා කරන්න පුළුවන්.
නැහැ.
නිරෝධ. සමුදය දැක්කා නිරෝධේ. හරි. පැවැත්ම අල්ලන් ඉන්නකම් භව තියනකම් ಜಾති තියෙනවා. ಜಾති තියනවා කියන්නේ ಜಾති දුක ඉතින් තියනවා. අනේ අපිත් කොහොම දුක් විඳින්නේ නැහැ. මමත් ඔබ දිනකොට දුක් විඳින්නේ නැහැ. මම ඉන්නකම් භව පත්‍ය ಜಾති. මම ඉපදුනේ කොහොමද කියන එක දැන් කතා කරන්න පුළුවන්. භවය දුන්නහම ಜಾතිය තියෙනවා. ඈ ඉපදුන කෙනා ඉතින් එයා වයසට ගිහින් ඉති එයා ලෙඩ වෙලා ඉති එයා මැරෙන මන ජාති ජරා ව්‍යාධි මරණ දුක දැන් හට ගන්නවා නේද? දැන් පේනවාද මේ දෘෂ්ටියක් මතමයි ওই ටික හටගන්නේ කියලා? ওই දෘෂ්ටිය නැති වුණා නම් ජාති දුක තියෙයිද ජරා දුක තියෙයිද ව්‍යාධි දුක තියෙයිද මරණ දුක තියෙයිද? මම ඉන්නා තියෙන දෘෂ්ටිය යම් දවසක නැති වුණා නම් මම මැරෙනකොට මේ වගේ දුකක් එයි කියන දේ අදාළද කතා කරන්නත් පුළුවන්. ඒක හරියට අර වතුර ඉන්න බල්ලා මැරෙනකොට ඌට මොන වගේ දුකක් එයිද කියන වගේ එකක් නේද? දෘෂ්ටිය ඉඳන් කතා කරන ටික දෘෂ්ටිය නැති වුණාම යෙදෙන්නේ නැහැ නේද? දැන් පේනවාද රහත් වෙනකොට මොන වගේ අවබෝධයක් දෙන්නේ කියලා? එදාට කියන්න පුළුවන් වෙයිද දැන් අපි අද කියන ඔය රහතන් වහන්සේත් වයසට ගියා. ආ බුදුහාමුදුරුවෝත් ලෙඩ වුණා. මැරුණා. එතකොට එයිද දැන් දුක නැති කරලද කියන ප්‍රශ්නේ? අපිට ওই දෘෂ්ටියෙන් ඉන්න කාක් කල් නේද ওই ප්‍රශ්න ටික ජාති නැති කරන්නේ කාගෙද? නහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න. දැන් ජාති නැති කරන්න ඕන ඉපදීම නැති කරන්න කාගේ ඉපදීමද? මාගේ. මම කියන එක දෘෂ්ටියක්ද නැද්ද?
දෘෂ්ටිය.
දැන් තේරුම් ගන්න මම කියන කෙනා අර වතුරේ ඉන්න බල්ලා වගේ නේද? දැන් දෘෂ්ටියක් කියන්නේ මේ දෘෂ්ටියකින් හදපු මම නම් මට ගොඩ ඉන්න බල්ලා වතුරේ ඉන්නවා කියලා හිතාගත්තු බල්ලෙක් වගේ නේද? ඒ දෘෂ්ටියකින් ඉන්නම ඇත්තට ඉන්න මම නම් එහෙම නෙමෙයි. දෘෂ්ටියකින් හදපු මම කියන්නේ අර පැවටීමකින් හේතු යෙදුන හින්දා පටිච්ච සමුප්පන්නවක දෙයක් විතරයි. දෘෂ්ටියේ ඉන්නකම් තත්වෙයි. දැන් දෘෂ්ටියේ ඉන්නකම් බල්ලා අහන ප්‍රශ්න ටික ඔය බල්ලා ඉපදුනේ කවද්ද මැරෙන්නේ කවද්ද උපදිනකොට මොන දුකක් වුණාද ඔය බල්ලට මොන ලෙඩ හැදුනාද ඔච්චර දුක් වින්දාද ඔය ප්‍රශ්න ටික දැන් අපිට මොකද හිතෙන්නේ බල්ලා ඔය වගේ ප්‍රශ්න අහනකොට? උගේ හොඩකමට අහන ප්‍රශ්න නේද දෘෂ්ටියේ? වතුරේ ඉන්න බල්ලාගෙන අහනවා එක එක දේ. ඔය බල්ලා උපදිනකොට මොන වගේ දුකකටපත් වෙන්නේ නැද්ද? පේනවා දැන් දෘෂ්ටියේ ඉන්නකම් තමයි ඔය සේරම. ඒ කියන්නේ භව දීපු ගමන් තමයි ඉපදීම තියෙන. ඒ කියන්නේ ඉන්න භව දුන්නාම ජාති තියෙනවා, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස අඬන්න වැළපෙන්න සීරම් පුළුවන්. ඒ බල්ල නිසා අඬන්න වැළපෙන්න සීරම් පුළුවන්. දානයක් දෙන්නත් පුළුවන් මරණ. නැති කරගත්තොත් බල්ල නිසා, ලෝකේ නිසා විඳින දුක් ටික තියෙන්නේ. උට තරහ ගන්න හරි අඬන්න හරි ඒ බල්ල නිසා. එතකොට බලන්න දැන් සක්කාය දිට්ඨියෙන් හදාගත්තු මම ඉන්නකන් තියෙන දුක් ටික සක්කාය දිට්ඨිය නැති වෙන දවසට ඒක තියෙයි. එදාට කතා කරන්නේ ඔය බල්ලා මැරුණායින් පස්සේ නම් ආයේ උපදින්නේ නැහැ කියලාද? අර වතුරේ ඉන්න බලන්න. ඔය බල්ලා රහත් වුණ දවසට ආයේ උපදින්නේ නැහැ මැරුණායින් පස්සේ. එහෙමද කතා කරන්නේ නැත්නම් මේ මොහොතේ? ආයේ මේ මොහොතෙන් පස්සේ ආයේ ඉපදීමක් ගැන නෝය බල්ලගේ ඉපදීමක් ගැන නම් ආයේ යෙදෙන්නේ නැහැ. නැවත ඉපදීමක් නැති කලා නේද? මම තේරුම් ගන්න. රහත් තුන මොහොත කියන්නේ නැවත ඉපදීමක් නැති කල මොහොත. නිවන. ඒක ආයේ වර පිරිනිවන් පානකම් ඉන්න ඕනේ නැහැ. නිවන කියන්නේ රහත් තුන මොහොත කියන්නේ අවබෝධය ගත්ත මොහොතේ ඒ මොහොතම ආයේ තවත් කළ යුතු දෙයක් නැහැ. දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කළා. ඒ මොහොතෙන් පස්සේ ආයේ ජාති දුකක් හටගන්නෙම නැහැ. ජරා දුකක් හටගන්නෙම නැහැ. ව්‍යාධි දුකක් හටගන්නෙම නැහැ. මරණ දුකක් හටගන්නෙම නැහැ. අප්‍රියංගෙන් අප්‍රියං හා එක්වීමේ දුකක් හටගන්නෙත් නැහැ. ප්‍රියංගෙන් වෙන්වීමේ දුකක් හටගන්නෙත් නැහැ. කැමති දේ නොලැබීමේ දුකක් හටගන්නෙත් නැහැ. ඈ පංච උපාදාන ස්කන්ධ දුක හටගන්නේ නැහැ. ඒකයි නිවන අජර අමර අජාත ජාතියක් නැහැ නිවන. මරණයක් නැහැ. ව්‍යාධියක් නැහැ. ලෙඩවීමක් නැහැ. ඉරහඳ තාරකා නැහැ. මේ ඉන්න ගෙවල් දොරවල් දරව මේවා මොකුත් නැහැ. නිවන කියන්නේ
මම ඉවරයි.
දෘෂ්ටියකින් අවිද්‍යාවෙන් හදාගත්තු සේරම අවිද්‍යාව නැති වෙනකොට නැති වෙලා. අවිද්‍යාවෙන් හදපු ලෝකේ තවදුරටත් ඉතුරු වෙයිද අවිද්‍යාව නැති වෙනකොට? නැහැ. ලෝක නිරෝධයක් වෙයි.
ඒක කම්මෙන් ලැබිච්ච විපාක
තියෙනවා. Taman ara heene dakala negitta wage tamanya. ඔය ඔක්කොම heeneයක්. heeneන් අවදි වෙන්න නම් ප්‍රඥාව වඩන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් ධර්මය අහන්න ඕන. ඒක නුවණින් මෙනෙහි කරන්න ඕන. දැන් ටිකක් අවබෝධය එනවා ඇති. මොකද්ද ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන. ඉතින් හිතිය දේ නම් නෙවෙයි. ධර්මයේ විදිහට අහන්න නුවණින් මෙනෙහි කරන්න. ඔය දෙක කළොත් කාටවත් රැවටෙන්න ඕනේ නැහැ. එහෙම කෙනාටයි ධම්මානුධම්ම පටිපදාවක් එන්නේ. නැතුව භාවනා කරන කෙනාට නෙවෙයි. ධර්මය අහන්න ඕනේ දකින්න. ඉතින් මේ මජ්ජේ සූත්‍රය එහෙම ඔබට ගොඩාක් උදව් වෙනවා නේද? අන්ත දෙක මොකක්ද කියලා තේරුම් ගන්න. සෝ උපේ අන්තේ විදිත්වාන. අන්ත දෙක දකින්න. සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. මෙදත් තැවරෙන්නේ නැති මට්ටමට ඉන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ දෙයි අර ස්වාමීන් වහන්සේලා කියපු හැම එකක්ම පස්සාන්තේ පස්ස සමුදේ අතීතාන්තේ අනාගතං රූපාන්තේ නාමාන්තේ ඔය ඔක්කොටම ඔක්කොම යෙදෙන්නේ මම ඉන්නකම්. දෘෂ්ටියෙන් හදපු මම ඉන්නකම් තමයි ඒක ගාන්තතිය. ඒ මම දෘෂ්ටියෙන් හදපු කෙනෙක් කියන එක කියන්නේ ඒකේ සමුදය දකිනකොට නිරෝධය පේනකොට නම් අන්තවලට වැටෙන්න විදිහක් නැහැ. ඒක එහෙමන වෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මෙදුම් පිළිවෙත එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක සම්මා දිට්ඨිය නැති කෙනාට වඩන්න බෑ. මං කොහොමද ආර්ය මාර්ගය වඩන්නේ අහුගට උත්තරයක් නැත. මම කොහොමද ආර්ය මාර්ගය වඩන්නේ? වතුරේ ඉන්න බල්ලා කොහොමද ආර්ය මාර්ගය වඩන්නේ? ඒ ප්‍රශ්නේම වැරදි කියලා පේනවා නේද? ඕක පේන දවසට සම්මා දිට්ඨිය 15. එදාට මධ්‍යම ප්‍රතිපදාවට එන්න පුළුවන් මේ. මධ්‍යම ප්‍රතිපදාවට වැටුණොත් සතර අපාගත නොවන තත්යකටපත් වෙන්න පුළුවන් වෙයි. නේද? ඒකට අපි ධර්මය අහන්න වාසනාවන්ත වෙලා තියෙනවා. බුදු දහමක් තියෙන කාලෙක ඉපදිලා ධර්මය අහන්න ලැබිලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක අමන්ට බාරයි. දව කිරීම තමයි ඉතින් මේ කරන්නේ. ඒක තේරුම් ගන්න තමන් නුවණින් ආයෙ මේක බලන්න මෙනෙහි කරන්න. කාගෙන්වත් අහගෙන මේකේ නා වැඩුම් අහන්න දෙයක්වත් නැහැ, දුක් වෙන්න දෙයක්වත් නැහැ. වෙයි නුවණින් බලන්න ඕන. මම මෙච්චර කල් මාර්ගෙද නැද්ද? මාර්ගෙද නැද්ද? මත්යම් ප්‍රතිපදාව මේක. ඕක විමසන්න. ඒක නෑ කියලා දුක් වෙන්න වැඩක් නෑ. නෑ කියලා දැක්කට සතුටුයි. මොකද Tamanට පුළුවන් මාර්ගයට වැඩ. ওই ටික දැක්කෝ. ඒ අන්ත දෙක අවබෝධ කරගන්න එක හරි වටිනවා. දැන් Taman අහලා තියෙන එක මං ওই අන්ත දෙක දන්නවා කියලා හොද්ද නැතුව ඉන්න නැතුව. එයි මෙහෙම කියලා තියෙනවා. සෝ උගන්තේ විදිත්වාන මේකකින්. එතකොට තමයි මර්ජේ මන්තා නලිප්පති. එතකොට තණ්හාව අඩු කරන මාර්ගයට වැටිලා කවදා හරි පුළුවන් වෙයි තණ්හාව ඡය කරන්න. මේක අවබෝධ කියන්නේ තණ්හාව ඡය කළා නෙවෙයි. ඒකත් මතක තියාගන්න. සම්මා දිට්ඨිය පහළ වුණා කියන්නේ ඔක්කොම හා හරි දැන් හරි ආයේ. ආයේ අන්තවලට අහු වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. සම්මා දිට්ඨිය පහළ වුණත් අන්තවලට අහු වෙනවා. මොකද අපි විරුද්ධ බලවත්. ඒ හින්දා තමයි මාර්ගය වඩන්නේ. මාර්ගේ වැඩන්න කලින් දකින්න ඕන මාර්ගය මොකක්ද කියලා. තේරුම් ගන්න. ඔව්. හොඳයි. ඉතින් ඔය ධර්මයේ උදව් වෙයි කියලා හිතනවා සම්මා දිට්ඨිය පහළ කරගන්න ධර්මය අහලා ධර්මයේ මෙහෙ කරන්නේ ඥානතෝ පස්සකෝ මට්ටමට එන්න. මේ ධර්මයේ මාර්ගයට අදාළ ධර්මය උදව් කරගන්න. ඒක කවුරුත් කියන ඒ වයින් පිළිගැනීම නෙමෙයි තමන් තුලින් දකින්න. උත්සාහ කරන්න අපි මේ ලබාගත්තු තින් හේතු වාසනා වේවා කියලා හිතමු. අපර මේ කාලය තුල අපි ධර්මයක් සාකච්ඡා කිරීමෙන් භාවනාවල යෙදීමෙන් සීල සමාධි ප්‍රඥා වඩන්න හේතු වුණා. ඒ ප්‍රතිපත්ති පූජාව මහානිසංස කුසල් සංගාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු මොහතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවියන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගනිත්වා. සතුටටපත් වෙත්තා. දිවයිසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්මා අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාන් වහන්සේලා පවත් අපේ පෞද්ගල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපලෝ උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් යම්කිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අපව සයම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා ධර්ම අවබෝධයේ පිණිසම හේතු ආසනාවේවා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපිට යම්කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා මා මේ බාල සමාගම. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න සතන් සමාගම හෝතු මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි මේ නොදන්න කම හින්දා කරන සංකාර සද්දේ සංකාර අනිච්ඡාති බව දුක්ඛාති බව අවබෝධ වෙනවා. ඒකට ඒ නිසා ඇති කරගන්න දුක අතාරින්න පුළුවන්. ඒක තමයි සුද්ධියට මාර්ග වෙන්නේ. ඒ වගේ මේ සබ්බේ ධම්මා හිතට අරගෙන යන ධම්මා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව. එතෙහි හිත තීරුම් යන එදා පඤ්ඤාය පස්සති. ඒකට ඒ නිසා ලබස්සන දුක අතාරින අපනි බිද්දති දුක්ඛ. ඒක තමයි විසුද්ධියට නිවනට මාර්ගය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.